තෙරුවන් සරණයි තිමන් සිරි දෙනාට. සුබුරුදු පරිදි සදහම් දේශනාව ආරම්භ කරන්න මත්තෙන් තථාගතයන් වහන්සේ නමස්කාර කරගෙන, ඒ වගේම තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා දෙවියන්ට මළගේ ඥාතීන්ට සසරක් තිස්සේ තමන් එක එකට ආපු යම්තා පිරිසක් ඇත්නම් ඔබට කරදරයක් ඉවතක් වෙච්ච ලාවක උදව් පදව් කරන්න නොමසුරුව ඉදිරිපත් වුණා වූ ඒ සිල් දනාටත්, ඒ වගේම පින්තුනි තමන්ගේ අතින් අවැඩ අසාධාරණයට පත් වෙච්ච, තමන්ගේ අතින් හිංගි හිංසාවලට ලක් වෙච්ච යම් පිරිසක් ඉන්නවා නම් ආන් ඒ සිල් දනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම අපි තථාගතයන් වහන්සේගේ දහමක් තුළ හික්මෙන තථාගත ශ්‍රාවකයන් වහන්සේලා විදිහට උන්වහන්සේ දේශනා කොට යොදාළ ක්‍රමවේදය අනුගමනය කරන්න අධිෂ්ඨානය යුක්තව කටයුතු කරද්දී උන්වහන්සේලා දේශනා කොට වදාළ ඉතාමත් වැදගත් කාරණාවක් වෙච්ච සීල ලෝක සත්‍යයන්ට තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කරගන්න කියන ඒ කාරණාව හැමදාමත් වගේ අදත් අපි සිහිපත් කරගෙන ඒක අදිෂ්ඨාන තියලා, ඒ වගේම මේ සංසාරය ආපු ගමනේ ආරයන් වහන්සේලාට, සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට, ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනයට මාත්‍රේ හරි තරමකින් වරදක් ප්‍රමාද දෝෂයක් හරි සිදුවෙලා තියෙනවා නම් මේ සියල්ලටම කමාව භජනය කරමින්, ඒ වගේම තමන් සිදු කරගත්ත කර කියාගත්ත ප්‍රසාද සිතින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කරපු අවස්ථාව හෝ අවස්ථාවන් සිහිපත් කරගෙන ඒ තුළින් ඒ ලෝක සත්‍යයට වෙච්ච යහපත සිහියට නගාගෙන ඒ නැගෙන ප්‍රසාද හිතෙන් අධිෂ්ඨානයක් වීම මේ දම්සභා මණ්ඩපය තුළදීම සද්ධර්මාබෝධයට පත්වන හේතු වාසනා සැකසෙත්වා කියලා ඔන්නෝ කියන ආකාරයට අපි සීල දනාම දැන් මේ දේශනාව ආරම්භ කරන්න මත්තෙන් ඒ කටයුතු වල නියැලෙලා සද්ධර්මාබෝධය ලබා ගන්න අවශ්‍ය කරන උපනිශ්‍රය ඉතාමත් ක්‍රමවත් විදිහට අඩුපාඩුවකින් තොරව ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගම්. හොඳයි, එහෙමනම් පින්වතුනි සිරු දනාව දැන් තථාගතයන් වහන්සේ නමස්කාර කරගැනීම සඳහා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සිළු දනාම මා කීවායින් පසු මේ ආකාරයෙන් සජ්ජායනා කරන්න.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံပိ సంఘံ சரణံ గచ్ఛామి తతియంపి బుద్ధం శరణం గచ్ఛామి తతియంపి ధమ్మం శరణం గచ్ఛామి తతియంపి సంఘం శరణం గచ్ఛామి శరణాగమనం సంపూర్ణం పానాతిపాతా వేరమణి సిక్ఖాపదం సమాదియామి అదినాదానవేరమణి సిక్ఖాపదం సమాదియామి కామేసు మిచ్ఛాచారవేరమణి సిక్ఖాపదం సమాదియామి ముసావాదవేరమణి సిక్ఖాపదం సమాదియామి సురామేరయ మజ్జతమాదట్టానవేరమణి సిక్ఖాపదం సమాదియామి తిసరణేన సద్ధిం పంచశీలం ధమ్మం సాధుకం సురక్షితం కత్వా అప్రమాదేన సంపాదేత
హందై నేమనం పెంగుతనే దాన్ ఎతువక్ కాలక్ నే శ్రీ సంబుద్ధ శాసనే సంబుద్ధ దేశనే సంబుద్ధ శ్రావకయన్ వహన్సలావ ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේවදත්තතුමා ප්‍රධාන කොටගත් චාතුර්මහරාජකේ රාජ කරන්නා වූ ඒ දෙවි දේවතාවන් වහන්සේලා ඇතුළු කොටගත් ඒ පරිවාර දේවතාවරු ඒ වගේම සම්බුද්ධ ශාසනයකින් පිහිට රැකවරණය විමුක්තිය සාක්ෂාත් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න සදුව ලෝකවාසී සියලුම දිව්‍යක් බ්‍රහ්මාදීන් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි මේ අනාදිමත් සංසාරයක් තුල අපු ගමනක ඔබත් එක්ක විවිධාකාරයෙන් ඥාති සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආපු යම් පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාටත් ඒ වගේම ඔබ යතින් අසාධාරණයට පත් වෙච්ච හිංගි හිංසාවන්ට ලක් වෙච්ච යම් පිරිසක් ඇත්නම් ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත් වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා අද ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට බාධා කරන බලාපොරොත්තුෙන් ඉන්න සාංගේසුළු දෙනා කෙරෙහිත් අපමණ මෙත්තහ සාගත චේතනාවකින් යුක්තව මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරමු. ඇවිදින් මේ පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන සුගතිගාමි වෙන්න යම්තා පුණ්‍ය ශක්තියක හිඟ ඇත්නම් ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරගෙන ඒ දුක්ඛිත අභවී අද්භවවලින් අත මිදලා සුඛිත මුදිත වෙන්නට කියලා අදිෂ්ඨාන තියලා ඒ වගේම සුගතිගාමි වෙන යම්තා පිරිසක් ඇතනම් ඒ සිල් දනාලම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනා සකසෙත්වා කියන අදිෂ්ඨාන යුක්තව එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සිල් දනාම හිතෙන් ඒ සිල්ම දනාට මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
තේඟ තේනන් ඔබ අප සිල් දනා මේ මොහොතේ එකතු වෙලා මේ තුන් ලෝක වාසී සත්‍යයන් කෙරෙහි මෙත්තා සාගත චේතනාවෙන් යුක්තවම කටයුතු කරනවා කියන අදිෂ්ඨානය අලුත් කරගන්න විශේෂයෙන් තමන්ගේ අතින් මේ අදිෂ්ඨානයට මාත්‍රයක තරමකින් හෝ අතපසු වීමකින් හෝ අඩුපාඩුවක් සිදුවලා තියෙනවා නම් එහි වරද දැකලා නැවතෙම වැරද්ද නොවෙන්නට අදිෂ්ඨාන තියලා මා කීවයින් පසු මේ ආකාරයෙන් සජ්ජහනා කළ ඒ ශික්ෂාපදය සමාදන්.
සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ဒුතියම්පි සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි තතියම්පි සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි
හඳ සසරක් මුරුල්ලේ ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා ඒ අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන රාගෙන් ද්වේෂෙන් මෝහෙන් පීඩාවට පත්වලා තමන්ගේ පීඩාවෙන් නිදහස් වෙන්නට උත්තරීතර ආරයන් වහන්සේලා කෙරෙහි ඒ පීඩාව මුදාහැරියා නම් බොහෝ දුරට පින්විතුනි ව්‍යවස්ථාවන්වල ඔබේ අතින් ආරිපවාද සිදුවන්නට ඇති. අද එම ආරිපවාද ඔබේ නිවන් මගට බාධා කරන්නට කටයුතු කරනවා ඇති. එදා තමන්ගේ අතින් සිදුවෙච්ච ඒ වැරැද්ද අවබෝධ කරගෙන ඒ වැරැද්ද නැවත තමන්ගේ අතින් නොවන්නට අදිෂ්ඨාන තියලා මේ කියන ආකාරයෙන් සියලු දනාම සිහිපත් කරගන්න ආරිපාද තමා කරගැනීම සඳහා ආනන්ද සසර පටන් මේ ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේබුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන ඉංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් බාධාවක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් මාත්‍රයකින් හෝ සිදුවිලා ඇත්නම් ඒ උත්තමයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මා හට දසදහසක් වර කෝටි ලක්ෂයක් උත්වර කමාකර වැඩවදාරණ සේක්වා කියලා මොහොතක් ආරිපාද කමා කරනවා. හොඳයි පින්විතනේ, අවසාන වශයෙන් සියලු දෙනාම එම අදිෂ්ඨානය හිතට ගන්න. ඔබ මහත් වූ ප්‍රසාද සිතින් යුක්තව ලෝක සත්වයන් කෙරෙහි මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් කටයුතු කරමින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කරපු අවස්ථාවක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම සම්බුද්ධ ශාසනයක හික්මෙන නිවෙන යම්තා පිරිසක් ඇත්නම් ඒ උත්තමයන් වහන්සේලාගේ අනන්ත අපරිමිත ගුණයන් කෙරෙහි පැහැදිලා ඒ අප්‍රමාණ ගුණය කෙරෙහි පූජා සත්කාර සම්මාන දක්වපු අවස්ථාවක මේ මොහොතේ සිහිපත් කරගෙන ආන්ගේ හිතේ නැගෙන ප්‍රසාදයෙන් යුක්තව අධිෂ්ඨානයක් තියන්න. මෙදම් සභා මණ්ඩපය තුළදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්ට හේතු වාසනා සකසෙත්වා කියලා. ඒ සෝතාපන්න ඵලයේ පිහිටන්නට හැකියාව ලැබුණු යම් පිරිසක් ඇත්නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගන්නට මේ සද්ධර්ම දේශනාව ඒ කාන්තෙන්ම හේතු වාසනා වෙත්වා උපනිශ්‍රයක්ම වෙත්වා කියලා අධිෂ්ඨාන තියලා සියලු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දැන් සූදානම්. පින්වතුනි, දැන් ඔබ සියලු දෙනාම ක්‍රමක්‍රමෙන් මෙච්චර කාලයක් අපිට ඔබට කියා ගන්න අවශ්‍ය වෙච්ච කියන්න ඇත්තම ඕමනාවක් තිබුණු ඔබ එනකන් අපි බලාගෙන හිටපු ඔබට පැහැදිලි කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න, අවබෝධ කරන්න උදව් කරන්න, නැත්තම් අවබෝධ කරගන්න උදව් කරන්න බලාගෙන හිටපු දහම් කරුණු එකින් එක දේශනාවලින් අහන්න ලැබෙනවා. සෙන්සුරාදා දවසට පැවැත්වෙන බුදුහාමුදුරන් වහන්සේගේ මේ මහා දේශනාවෙන්, ඒ වගේම ආරාමයට ඇවිල්ලා ඔබ කුඩා කණ්ඩායම් විදිහට ස්වාමින් වහන්සේලාව මුණ ගැහිලා ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ලෙහාගෙන නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔබ උන්වහන්සේලාගෙන් විකරම් කරද්දී විමසද්දී උන්වහන්සේලා අවබෝධ කරගෙන තියෙන දහමත් එක්ක මොසු කරලා ඔබට ඒවට උත්තර ලබා දෙන්න කටයුතු කරනවා ඇති. ඒ කියන්නේ පින්වතුනි, ඔබ දැන් බොහොම සාර්ථක ගමනක් යන්න ආරම්භ කර මහා පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබට මේ අවස්ථාව දැන් ලැබිලා තියෙන්නේ. අන්න ඒක තමයි ඒක තියෙන වැදගත්ම කාරණාව. ඔබ විශ්වාස කළත් නොකළත් වෙනතුනි දුකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒ දුකෙන් නිදහස් වෙන අවස්ථාව ලැබෙන්නම පිනක් නිසාම තමයි. මොකද පිනෙන් කරන්නේ පින්තුනේ දුකෙන් නිදහස් කරලා දෙන්නේ. පාපයෙන් කරන්නේ දුකටපත් කරවන එක. දස පුණ්‍ය ක්‍රියාවන් වල ඔබ දන්නවා. දානේ වගේ කරුණ සඳහන් වෙලා තියෙනවා වගේම දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් අවසානයේ තියෙනවා පින්තුනේ. ඒක ඇත්තටම අවසානයේ කිව්වට ඒක තමයි දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් තියෙන මහත්ම වූ ප්‍රතිලාභ ගෙනත් දෙන පුණ්‍ය ක්‍රියාව. ඒ තමයි දිට්ඨිජු කම්ම. ඒ කියන්නේ තමන් දරන් ඉන්න දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා, ඒ කියන්නේ කෙලින් කරගන්න, හෙවත් නිවැරදි කරගන්න, ඇද කුද නැති, පළුදු නැති දෘෂ්ටියක් බවට පත් කරගන්න යම් කර්මයක ඔබ නියලිලා ඉන්නවා නම් අන්න එකට කියනවා දිට්ඨිජු කර්ම කියලා. ධර්ම ශ්‍රවණයට අමතරව තියෙන කාරණාවක් ඒක. දස පුණ්‍ය ක්‍රියාවන්වල ධම්ම දේශනා, ධම්ම සවන, ධර්ම දේශනා කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම වගේම දිට්ඨිජු කර්මය කියලා වෙනමම තියෙන දස පුණ්‍ය ක්‍රියාවන් එකක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දස පාප ධර්මවල මිත්‍යා දෘෂ්ටිය කියලත් පාප කර්මයක් තියෙනවා. මේ දෙකම පින්වතුනි හිත මූලික වෙලා වෙන කටිතු දෙකක්, එකක් පිනක් අනික පවක්. අපි දවසක් කතා වුණා මේ පිම්පව් කියලා දෙයක් ලෝකේ නැතුව නෙමෙයි පිම්පව් කියලා જાතියක් තියෙනවා. නමුත් ඒවට පින සහ පව කියලා පාවිච්චි කරන්න පින සුදුසුකම් මොනවාද කියලා. ඇයි පින්වතුනි හොරකම පාපයක් කියලා තථාගතයන් වහන්සේ නම් කරලා තියෙනවා? පෙර බුදුවරුත් ওই විදිහටම පින්වතුනි දස පාප ධර්ම ගැන දේශනා කරලා ඇති. උන්වහන්සේලාත් ඒකාන්තයෙන්ම හොරකම පාප කර්මයක් විදිහටම පෙන්නලා තියෙනවා. ඒ වගේම දානය කවුරු දේශනා කරත් පින්වතුනි කොයි බුදුවරයන් වහන්සේ පහළ වෙලා දේශනා කරත් ඒක දස පුණ්‍ය ක්‍රියාවන් යටතට වැටලා තියෙනවා. නමුත් ඇයි එකක් පිනක් කියනත් අනෙක් එක පවක් කියනත්? උන්වහන්සේලා පින් සහ පව් කියලා කියූ පළියට දේශනා කරපු පළියට ඔබ එක බාරගතිය යුතු නැහැ. දැන් මෙහෙම හිතන්න. අපි හිතමු පින්වතුනි තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් කාලයාගේ ඇවෑමෙන් යම් යම් කොටස් සංගවිලා ගිහිල්ලා එහෙම නැත්නම් ඒවා ගිනිපත් වෙලා ත්‍රිපිටක පොත් වහන්සේලාවල සඳහන් වෙලා තිබුණු සමහර දේවල් අද අපේ අතටපත් වෙලා නැහැ කියලා අපි හිතමු කොනිකමට. ඒතර අපි හිතමු පින්වතුනි ඔබට අද සිද්ධ වෙලා තියෙනවා යම් කර්මයක් පිනක්ද පවක්ද කියලා ඔබේ ඥාන ශක්තිය පාවිච්චි කරලා පැහැදිලි කරන්න. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරපු නිසා දානේ පිනක් කියලා කියනවට වඩා ඕක ඔබටම තේරුම් යන්න පුළුවන් නම් ඇයි ඒක පින් කියන ගොඩට වැටුනේ කියලා තවත් සාර්ථක නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලබීතම උන්වහන්සේලා දස පුණ්‍ය ක්‍රියාවන් කියලා දේශනා කරපු කොටසෙන් දානය කියන එක අපේ අතට ඇවිල්ලා නැහැ කියලා. මොකක් හරි හේතුවකට මේ දානය කියන කාරණාව පුණ්‍ය ක්‍රියාවන් වල සඳහන් වෙලා නැහැ කියලා අපි හිතමු. ඒතර 9යි අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ. තථාගතයන් වහන්සේලා 10ක් කරුණු 10ක් දේශනා කරලා තියෙනවලු. හැබැයි 9යි අපේ අතට පත් වෙලා තියෙන්නේ. දැන් ඔබට ඉතුරුලා තියෙන ඊළඟ ඒ අනෙක් 10 වෙනි කාරණාව මොකක්ද කියලා හොයලා බලන්න. ඒතර කෙනෙක් කියලා කියනවා මට හිතන විදිහට නම් මේ දානය කියන එක වෙන්නේ නැති කියලා. දැන් අපිට කායින්වත් අහන්න විදිහක් නැහැ. පොතකින් පතකින් බලන්න විදිහක් නැහැ. මොකද මේ මූලාශ්‍ර විනාශ වෙලා. මම මේ උපකල්පිත කතාවක් මේ කියන්නේ. එතකොට ඔබ කොහොමද කල්පනා කරලා බලන්න දානය කියන එක පිනක්ද පවක්ද නැත්නම් ওই දෙකෙන් එකකටවත් වැටෙන එකක් නෙමෙයිද කියන කාරණාව නිගමනය කරන්න. හැබැයි තවත් තැනක පින්නේ දහමේ දේශනා කරලා තියෙනවා දුන් දේ ලැබෙනවා දුන්නොත් ලැබෙනවා කියලා. එන යමක් පිනක්ද පවක්ද කියලා ඔබට තෝරගන්න පුළුවන් ක්‍රමයක් පින්නේ බුදු පියාණන් වහන්සේ එතනින්ම අපිට හඳුන්වලා දීලා තියෙනවා. ආයතනින් එහාට පින්නේ ඔබට ක්වෙස්චන් කරන්න දෙයක් නැහැ මේක ඇත්තටම පිනක්ද මේක පවක්ද කියලා. මොකද දුන්නොත් ලැබෙනවා දෙන දේ ලැබෙනවා නම් දැන් යමක් පිනක්ද පවක්ද කියලා බලන්න ඔබට කරන්න තියෙන පින්තුනේ ඔබ මොන වගේ දේවල් ලබන්නද කැමති මොන වගේ දේවල් ලබන්නද අකමැති කියලා කල්පනා කරන්න බලන්න විතරයි. වෙන ඔබ කැමති නම් පින්තුනේ ඔබට නැති දෙයක් ලැබෙනවට මම පිළිගා වගේ එකක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. යමක් නිසා ඔබ පීඩාවට පත් වෙලා ඉන්නවා. කායික වෙන්න පුළුවන්. මානසික වෙන්න පුළුවන්. යමක හිඟකමක් නිසා ඒ හිඟකම නිසා අපි ඔබ පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ආන් ඒ දේ අනේ මට තිබුණා නම් හොඳයි. ඒකෙන් මට මහ යහපතක් සිද්ධ වෙන්නේ කියලා ඔබට හිතෙනවා නම් පින්තුනේ. දැන් ඔබ දන්නවා ඒකාන්තයෙන්ම ඒ දේ ලැබෙන්න නම් ඔබ දීලා තියෙන්න ඕනේ. නැත්තම් ලැබෙන්නේ නැහැ. එහෙමනම් කවුරු ඔබට කියනවා බඩගින්නද? ඔය බඩගින්න ඔබට තියෙන්නේ ඔබ තව කෙනෙක්ගේ ගින්න නිවෙ නැති නිසානේ. බඩගින්නක් නිවෙලා නැහැ. එහෙනම් ඔබට තියෙන දෙයක් තව කෙනෙක්ට දෙන්න. එතකොට ඔබටත් ලැබෙයි. දැන් පින්වතුනේ අර කරුණු 10න් ත්‍රිපිටක පොත් වහන්සේගේ සඳහන් නැති වුණත් අනිවාර්යයෙන්ම ඒකට අඩංගු විය යුතුයි කියලා ඔබට හිතන කාරණාවක් වෙන්නේ නැද්ද? දානය කියන එක. මොකද ඔබ දන්නවා පින්වතුනි, ඔබේ පීඩාවෙන් ඔබව නිදහස් වෙනවා ඔබ ආන් ඒ දේ තව කෙනෙක්ට දුන්නා නම්. යමක් තව කෙනෙක්ට දුන්නා නම්. එහෙනම් අනිවාර්යෙන් පින්වතුනි, දානය කියන කාරණාව දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් එකක් වෙන්න ඕනේ. අපි තව එකක් ගමු අනිත් පැත්තේ. කවුද කැමති පින්වතුනි තමන්ගේ දේවල් තව කෙනෙක් උදුර ගන්නවට? තමන්ගේ අවසරයකින් තොරව පින්වතුනි කෙනෙක් යමක් අරන් යනවා නම් ඔබෙන් කවුද ඒකට කැමති? ඔබ කැමතිද ඒකට? ඔබ ඒකට කැමති නැත්නම් එහෙනම් අපි හිතමු දස පාප ධර්මයන්ගෙන් එකක් හිඟයි, එකක් අඩුයි. පොතේ පතේ සඳහන් වෙලා නැහැ ඒක. නමුත් කියලා තියෙනවා පොතේ තථාගතයන් වහන්සේ කරුණු 10ක් දේශනා කරා දස පාප ධර්ම වලට. හැබැයි 9 අද ඉතුරුලා තියෙන එකක් ගැන තොරතුරක් නැහැ හොයාගන්න. කෙනෙක් කියලා ඔබට කියනවා හොරකම් කරන එක වෙන්නේ නැති ඔය කියලා. ඒක තමයි නැති කියලා හිතමුකෝ. ඔබට එලාට කියන්න හිතේද එහෙම ඉතින් කියන්න බෑනේ බුදුහාඳුරන්ගේ අපිට අහලා බලන්නේ තියෙන්නේ දැන් ඉතින් උන්වහන්සේ නැති නිසා අපිට හරියට මේක තෝරගන්න බෑ. හැබැයි උන්වහන්සේ තව තැනක දේශනා කළා තියෙනවා නම් පින්වතුනි දුන් දේ ලැබෙනවා දුන්නොත් ලැබෙනවා කියලා. කම්මස්ස කෝම්හි කම්මදායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායදෝ භවිස්සාමි ඉති. ඔය කියන පිටින් සරලව කිව්වොත් දුන් දේ ලැබෙනවා දෙන දේ ලැබෙනවා කියලා. නිරන්තරයෙන් ඔන්න ඔය කාරණාව නිවන් දැකිය යුත්තන් විසින් සිහිපත් කළ යුතුයි කියලා උන්වහන්සේ අගට දේශනා කරනවා. පබ්බජිතේන අබින්හම් පච්චවේක්කිතබ්බ. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියනවාද කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරෙන් අහගන්න තිබ්බනම් අපිට හරියට මොකක් කියන්න තිබ්බා. නමුත් ඉතින් මොකක් කරන්නද? උන්වහන්සේ නැහනේ. ඒ නිසා ඉතින් හොරකම පිනක්ද පවද්ද කියලා හරියටම කියන්න බෑ. ඇත්තට ඔබට එහෙම ඉතුරු වෙනවද එහෙම කියන්නේ? ඔබ හොඳටම දන්නවා නම් පින්දින ඔබ සත් දෙයක් තව කෙනෙක් ගත්තොත් ඒක ඔබේ පීඩාව පිණිස හේතු වෙන්නේ කියලා. ඒකාන්තයෙන්ම පින්තුනේ මේක පාප කර්මයන් ද තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් වෙන්න ඕනේ නැද්ද? ආන් ඒ නිසා පින්තුනේ ඔබට දැන් තෝර බේර ගන්න පුළුවන් පින් කියන්නේ මොනවද පව් කියන්නේ මොනවද? ඔබ කරන කින යම් දෙයකින් පීඩාවටපත් වෙනවා නම් තප් පිරිසක් ඒවා පව් හේතුව පින්තුනේ ඒවල විපාක ඔබට එන්නේ ඒ විදිහටම තමයි. ඔබ කරන යම් දෙයකින් පින්තුනේ ප්‍රසාදයටපත් වෙනවා නම් යම් පිරිසක් එයාගේ යහපත සිද්ධ වෙනවා නම් එහෙනම් ආයෙ කාගින්වත් අහන්න දෙයක් නැහැ. ඒවා ඒකාන්තයෙන්ම පින් තථාගතවරු දේශනා කරලා ඇති ඒවා පින් කියලා. මොකද ඒවල විපාකත් ඔබට ලැබෙන්නේ ඒ විදිහටම තමයි. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න. ඔය පුණ්‍ය පාප කර්මවල අගට තියෙනවා පින්තුනේ. ඒක මම අගට කියලා කිව්වට ඇත්තටම ඔක මුලට තියෙනවා කියලා හිතාගත්තත් වරදක් නැහැ. මොකද ඒවා පින්නේ හරි බරපතල කරුණු. ඒක තැනකදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දස පාප ධර්මයන්ගෙන් දරුණුම පාප කර්මය තමයි කියලා. මිච්ඡාදික්ක. ඒ තරම් බරපතල පාප කර්මයක් තවත් මම නොදකිමි කියන තරමට පින්නේ උන්වහන්සේ දේශනා කරනවා. ඒ තරම් පින්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක හරිම බරපතල කාරණාවක්. ලෞකික මිත්‍යා දෘෂ්ටියට යමෙක් පත් වුණොත් හෝ පත් කරොත් පින්නතුනි ඒකේ ප්‍රතිඵල විඳින්න විශේෂයෙන් මේ මිත්‍යා දෘෂ්ටියේ නියත වශයෙන් දරාගෙන ඉන්නවා නම් හෝ තව කෙනෙක්ව නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් කරනවා නම් ඒකට ලැබෙන ප්‍රතිඵල පින්නතුනි අනිවාර්යයෙන්ම සතරපායම තමයි. ලෝකාන්තරික නරකය දක්වා පින්නතුනි කෙනෙක් අරන් යන තරම් බරපතල කාරණා ඒවා. ඒ වගේම පින්වතුනි සම්මා දිට්ඨිය අනිත් පැත්තෙන් ගත්තාම අනෙක් සියලුම පුණ්‍ය කර්ම අභිභවා ඉදිරියට නැගිලා එන්න මහා ශක්තියක් තියෙන එකක්. මොකද ඒකෙන් පින්තුනි පුළුවන්. ඇත්තටම පින්පව් කියලා දෙකක් තියෙනවා කියලත් ඔබට මුලින්ම අදහස පහළ වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. එහෙනම් පින ඇරඹෙන්නේ කොතනින්ද කියලා ඔබ හිතලා බලන්න. සමහර වෙලින් ඔබට අදහසක් නැති වෙන්න පුළුවන් දන් දීමෙන් පළක් තියනවා කියලා. හැබැයි දානයක් දෙන්න ඕනේ කියලා අදහසක් පහළ වුණත් ඒකෙත් තියෙන අපේ සම්මාදිට්ඨිය. පළක් නෑ. නමුත් හොඳ වැඩක් නේ. ඉතින් දන් දෙන එක හොඳ වැඩක් කියන එක සම්මාදිට්ඨිය රැදි කොටසක් නෙමෙයි. ඒකයි. ඒ නිසා පින ඇරඹෙන්නේ පින් සම්මාදිට්ඨියෙන්. පාපය ඇරඹෙන්නේ මිත්‍යාදිට්ඨියෙන්. ඒ නිසා තමයි දිට්ඨිජු කර්ම කියන එක මේ දස පුණ්‍ය ක්‍රියාවන්ගේ අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම මිච්ඡා දිට්ඨිය දස පාප ධර්මයන්ගෙන් ධර්ණුම පාප කර්මය ආදි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මම මේ කාරණාව ඔබට කියන හේතුව ඔබ දැන් ක්‍රමක්‍රමයෙන් පින්විතනේ මේ දහම ශ්‍රවණය කරමින් දහම අවබෝධ කරගෙන මහා ගැඹුරු කරුණු ඔබේ නිවනට ඉස්සර අඩිය අඩිය තිබ්බනම් පින්විතනි දැන් යාර යාරෙ තියන්න තරම් ඔබට පුළුවන් හැකියාව ලැබිලා තියෙනවද? ඒ තුලින් ඔබට සිද්ධ වෙන්නේ මේ ditthiju karma කියන වැඩපිළිවෙල. ඒකෙන් වෙන්නේ පින්විතනි ඔබ දුකෙන් නිදහස් වෙන එක. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ පිනක් නිසායි ඔබට ওই කාරණාව සිද්ධ වෙන්නේ කියලා. පිනක් නිසා නම් පින්විතනි ඔබට දහම ඇහෙන්න අවස්ථාව ලැබෙන්නේ. දහම අහන්නේ. ඒ වගේම අහගත්ත දහම මානසිකාරය කරගෙන තමන් දරාගෙන ඉන්න අදහස දිගින් දිගටම යහපතට හරිපැත්තට කෙලින් කරගන්න ඔබට ඒ කටයුතු කරන්න අවස්ථාව සැලසෙන්නේ පින නිසා නම්. එහෙනම් පින කියන එක මොනතරම් වැදගත් කාරණාවද කියලා ඔබට තේරෙන්න ඕනේ දිගින් දිගටම. එහෙනම් දිගට මේ පින්වල මෙතුවක් කාලයක් කරගෙන ආපු පුණ්‍ය කටයුතු වල නියැලෙන එකේ වැදගත්කම ඔබ හොඳ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඉස්සර පින්විතින් ඔබට අපි තුම සතර පාය යන වැඩ කරන්න එපා කියලා බණ ටිකක් අහන්න ඕන තරම් ඒවා අහලා තියෙනවනේ. ඒ බණ ටික අහන්න පින්විතින් ඔබට යම් පුණ්‍ය ශක්තියක් හේතු වුණා නම් අද ඔබට අහන්න ලැබෙන කරුණු ඒ වගේ සිය දහස් කෝටි වතාවකින් මහා පුණ්‍ය ශක්තියක් කැප කරලා ආන් ලැබෙන. මේ ලෝකේ කිසිම දෙයක් පින්නේ නිකන් හම්බෙන්නේ නැහැ. Everything has a cost. හැම එකකටම පින්තුනේ ඔබට වියදම් කරන්න වෙන දෙයක් තියෙනවා. ඒක මේ ලෞකික ලෝකේ තියෙන කාරණාවක් විතරක් නෙමෙයි. කන්න ඔබට වියදම් කරන්න සිද්ධ වෙනවා වගේම ඉන්න හිටින තැනක් හොයාගෙන ඔබට වියදම් කරන්න සිද්ධ වෙනවා වගේ. අපි කොයිතරම් ඔබට නොමිලේ දහම දේශනා කරත් සත පහක්වත් අය කරන්නේ. ඇවිල්ලා ඔබට බණ ටික අහන්න පින්විතනේ අපිම ආසන පනවලක් තියෙනවා. අතුපතු ගාලා දෙනවා. ඔබට තිබහට බොන්න වතුර ටිකකුත් ලෑස්ති කරලා දෙනවා. ඒ හැම දෙයක්ම පින්විතනේ අපි ඔබෙන් සත පහක්වත් අය කරලා නෙමෙයි කරන්නේ. ඒ ඔක්කොම අපි ඔබට නොමිලේ දෙන්න. ඒ වගේම රස්නේ දවස්වල ඔබ වෙනුවෙන් මහා අනුකම්පාවෙන් ඔබ වගේම දායක පිරිස් ඉදිරිපත් වෙලා මේ ධර්මශාලා ඇතුලේ පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්න ඒ සීලම් පහසුකම් සපයලා දීලා තියෙනවා. මේ හැම එකකටම බෙන්ගුතුනේ ඔබට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. සමහරට ඔබ ගෙදරින් නම් එන ගමනත් පින්විතනේ තව කවුරු හරි ඔබ වාහනේ දාන් එනවත් ඇති. එයාගේ ගාන. ඔය ඔක්කොම නොමිලේ. දැන් ඔබ හිතේ ඔබට හිතේ පින්විතනේ මේ නම් මේ හැම දෙයක්ම නොමිලේ නේද ලැබෙන්නේ කියලා. හැබැයි කවදාකවත් හෝටලයකට ගිහින් අපිට නිකන් කන්න බෑ. සල්ලි වියදම් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් පිළිගන්න හොඳ ඉස්කෝලේකටවත් දාගන්න ලේසි නෑ මේ කාලේ. ඒකටත් කීයක් හරි වියදම් කරන්න වෙනවා. ඇඳුමක් පැළඳුමක් ඔබට කඩේකට ගිහිල්ලා නිකන් අරන් එන්න බෑ. වියදම් කරන්න වෙනවා. ඉසේකක් කොමඩ පින්නදනි පැන්ඩෝල් පෙත්තක් හරි ගන්න නම් ඒත් කීයක් හරි වියදම් කරන්න වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඒ ඔක්කොම නම් වියදම් කරන්න වෙන දේවල්. නමුත් මේ නිවන් දකින්න අවශ්‍ය දහම කරගන්න ඒ දහමත් ඒ වගේම ඒ වටපිටාවත් ඒ හැම එකක්ම නොමිලේනේ ලැබෙන්නේ. ඒක මාර ලාභයින්. ඒවට නම් සතපාක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔබට හිතේ පින්නදන සමාට එන දෙයක්. අනික ඔක්කොටම ගොඩාක් වියදම් කරන්න වුණාට මේකට නම් තම දොයිතුවක තරම්වත් දෙයක් වියදම් කරන්න ඕනේ නැහැ නේද කියලා. හරිද ඔබට එහෙම හිතුණොත්? ඔබ කල්පනා කරලා බලන්න පින්නතුනි. ඔබට එහෙම හිතුණොත් ඒක ඒ හිතන දේ හරිද කියලා. එහෙම හිතාගත්තොත් පින්නතුනි ඔබ රැවටෙන්න පුළුවන්. අපි මේවා නොමිලේ ඔබට දුන්නට ඔබට ඒවා හම්බෙන්නේ නොමිලේ නෙමෙයි. මැද්ද ඉන්න පින්නේ තරවකාරයෙක්. අපෙන් අරගෙන ඔබට විකුණන. අපෙන් අරගෙන පින්තුනේ එයා අපිට ගෙවනවා. ඔබෙන් සල්ලි අරගෙන ඔබට දෙනවා. සල්ලි කිව්වට සල්ලිම නෙමෙයි. එනම් ගානන් නෑනේ අපේ හඳ සල්ලි නෙමෙයි නම් එච්චරයි. ද සල්ලි නම් පින්තුනේ හම්බ කරගන්න ලේසි. හරක් මල්ලත් සල්ලි හම්බ කරන්න පුළුවන්. මිනි මල්ලත් සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි හරක් මල්ලවත් මිනි මල්ලවත් ඔබට ඔය කියන දේ නම් හම්බ කරන්න බෑ. මොකක්ද? ඔබේ පින. ඒ නිසා මැද ඉන්නව පින්තුනේ ඔබට නොපෙනෙන තරවකාරයෙක්. ආන් එයා පින්තුනේ ඔබයි අපි අතර ඉන්නේ. ඔබට පේන්නේ නැහැ නේද එයා? දැන් මේ වෙලාවෙත් ඔබෙන් මේ වචනයක් ගන්න එයා චාර්ජ් කරනවා. කොයි මොහොතක හරි පින්තුනේ ඔබට ගෙවා ගන්න තිබ්බේ නැත්නම් මේ වාක්‍ය ඉවරනකම් ඔබට ඇහෙන්නේ නැහැ. ආයෙ වුණාද? එහෙනම් අතේ තිබ්බා. ඒ වගේම මේ වචනයක් ගන්න තියෙන අපිට ගෙවනවා. වචනයක් ගන්න ඔබෙන් ගන්නවා. ඔන්න ඔය කොටස කවදාකවත් අමතක කරන්න එපා. කවර කවදාකවත් අමතක කරන්න එපා. ඔබට හිතේ මේ නොමිලේ හම්බෙන්න කියලා. ඉංග්‍රීසි භාෂාවේ තියෙන හොඳ කියමනක් තියෙනවා. Taking things for granted කියලා. බොහෝ පිරිසක් අහලා ඇති ඔබ අතරින්. ඒක හරියටම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා මම දැකලා නැහැ කොහෙවත්. නමුත් ඒකේ අදහස තේරුම්ුනේ යමක් ලැබෙන නිසා ගන්නවා. ඒක ලැබෙන නිසා ඒක ලැබුණනේ. ඒකේ වටිනාකමක් දකින්නේ නැහැ. නිකන් ලැබුණේ. නිකන් ලැබුණා නම් ඒක නිකන් වෙන්නේ නැති. ඔන්න ඔය කියන වගේ අදහසක්. ඒක තියෙන. නිකන් නම් ලැබෙන්නේ ඒක නිකන් වෙන්නේ නැති. නැත්නම් ඒක නිකන් තමයි. දැන් අම්මා කෙනෙක්ගේ ආදරේ. කීය. නිකන් නේද ලැබෙන්නේ? නිකන්. මවකගේ සෙනෙහස ජීවිතේ කවර කවදාකවත් විඳපු නැති මනුස්සයෙක්ගෙන් අහලා බලන්න පින්නතුන. ඒව නිකන් හම්බෙන්නේ වද කියලා. ඒව නිකන් නම් හම්බෙන්නේ මේ ලෝකේ කිසිම දරුවෙක් පින්නතුනි අනාථ දරුවෙක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා නැතුව මේ ලෝකේ එළිය බලන්න සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනි. නැවත එහෙම වුණ තරම් දරුවෝ ඉන්නවා. ඉපදිච්ච ගමන් පින්නතුනි වැසිකිලි වලට වැටිච්ච දරුවෙකින් අහලා බලන්න පුළුවන්කම තිබුණා. අම්මගේ ආදරේ නිකන්ද කියලා. බොහොම අඩු වයසෙන් අනාථ නිවාසයකට ළමා නිවාසයකට යන්න සිද්ධ වෙච්ච තමාටේ දෙමාපියන්ට ඒ දරුවා බලාගන්න බැරි නිසා අනාදරය කර නෙමෙයි බලාගන්න බැරි නිසා තව ළමයි ඉන්නවා පින්තුනි දෙමාපියෝ රණ්ඩු වෙනවා ඒ නිසායි දරුවන්ව ගෙදර තියාගන්න බෑ සමහර ළමයි ඉන්නවා දෙමාපියන්ගෙන් අපචාරයට පත් වෙන අදාහ ගන්නත් බැරි වෙයි සමහර මේ කියන කතන්දර පින්තුනි ආන්ගේ දරුවෙකින් අහලා බලන්න පින්තුනි මේ දෙමාපියන්ගේ ආදරේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ කියලා කියන්නේ නිකන් හම්බෙන එකක්ද කියලා ඉතින් නිකන් නම් ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ එහෙනම් නිකන්ද හැබැයි නිකන් කියලා ඔබට හිතෙනවා මොකද ඔබට හම්බෙන්නේ නිකන් වගේ හිතෙන නිසා පේන නිසා හැබැයි නිකන් එහෙම නෙමෙයි ඕක අමතක කරොත් එහෙම ඔය අමතක කරා කියලා කියන්නේ තින්නේ දුන් දේ ලැබෙනවා දෙන දේ ලැබෙනවා කියන කාරණාව අමතක වෙලා කම්මස්සකෝ මේ කම්ම දායදෝ කියන දේ අමතක වෙලා පින පව කියන එක අමතක වෙලා හේතුඵල ධම කියන එකත් අමතක වෙලා ඉතින් ඒකක්වත් නිකන් හම්බෙන ඒවා නෙමෙයි නම් පින්වතුනි මං කියුවේ පින කියලා කියන්නේ ඔබට පීඩාවෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න ලැබෙන දේ ඉතින් දරුවෙක් ඉපදුනහම පින්නේ දරුවට ඉපදිච්ච ගමන් මව් කිරි ටිකක් බොන්න ලැබෙන්නේ දරුවගේ පිනට ඒ දරුවට අම්මගේ උණුසුම ලැබෙනවා ඉස්සෙලා තිබ්බ බඩට ආහාර ටිකක් වැටෙනවා ඒ වගේ මේ දරුවව විවිධාකාර රෝගවලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිශක්තිකරණේ දරුවගේ ඇඟ තුල හැදෙන්න පටන් ගන්නවා ඔය හැම එකක්ම හැම නිකංද ඉපදිච්ච ගමන් මැරිච්ච අම්මා කෙනෙක් නිසා කිරිබින්දුවකින්වත් තොලකට තෙමා ගන්න බැරි වෙච්ච දරුවෙකින් අහලා බලන්න නිකන් දාම්බුනේ කියලා මව් කිරි. හැබැයි ඔබට හිතන ඇති නිකන් කියලා. ඇයි? ඔබ එවැනි වියදම් කරපු දේ පේන්නේ නැති නිසා. හැබැයි මැද ඉන්නව නේද තරවකාරේ? තේරුණුනේ? නිකම නිතර බලන්න. ඔබේ කටේ කිරි බින්දුවක් ගෑවෙන්නත් ඔබට යමක් දෙන්න වුණා නම්. එහෙනම් සසර රෝගෙන් ඔබ නිදහස් කරන්න බන බින්දුවක් ඔබට ඇහෙන්න අනිවාර්යෙන් ඔබට යමක් ඒ වෙනුවෙන් හිලව් කරන්න ඕනේ නැතුව ඇද්ද ඔබ ඒ වෙනුවෙන් යමක් කැප කරනවා වෙන්නේ නැතුව ඇද්ද පේන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද ඔබට දැන් පේන්නේ නැහැ නේද ඔබ වයසට යනවා ගිය අවුරුද්ද වලම වයසයි කියලා ඔබ කියයි. ඒ ගිය අවුරුද්දනේ මං කියන්නේ මේ දැන් තප්පර 3කට කලින්. ඊට වඩා දැන් ඔබ වයසයි කියලා ඔබට හිතෙන්නේ නැහැ නේද? එහෙනම් දකින්න නැති දේ නැද්ද? දැනෙන්න නැති දේ නැද්ද? ඇහෙන්න නැති දේ නැද්ද? එහෙම කියන්න බෑනේ තින්නතනි. ඕන තරම් දකින්න නැති, ඇහෙන්න නැති, දැනෙන්න නැති දේවල් මේ ලෝකේ තියෙනවා. ඔබ අමතක කරන්න එපා පින්වතුනි මේ හැම දෙයකටම cost එකක් තියෙනවා everything in this world has a cost everything හැම දෙයකටම cost එකක් තියෙනවා කිසිම දෙයක් නිකන් හම්බෙන්නේ නැහැ කිසිම දෙයක් නිකන් හම්බෙන්නේ නැත්නම් පින්වතුන් ඔබට අද නිකන් හම්බෙනවා කියලා හිතෙන දේවල් ගැන චුට්ටක් දෙපාරක් කල්පනා කරලා බලන්න නිකන් හම්බෙනවා කියලා හිතන දේවල්. අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ. බිරිඳගේ සෙනෙහස. බිරිඳගෙන් ලැබෙන ගරුත්වය. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අවංක බව. මහා ශක්තියක් විදිහට පින්නේ තමන්ව සහ තමන්ගේ දරුවන්ව රකින තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ලැබෙන රැකවරණය ඔබට හිතනවාද ඔය නිකන් හම්බෙන්නේ කියලා. නිකන්ද කියලා ඔබට හොයලා බලන්න පුළුවන් පින්දුනි දිවා රෑ දෙකේම තමන්ගේ කසාද මිනිස්සයාගෙන් කටගොන්න බීගෙන ඇවිල්ලා ගුටි කන ගෑණියකින් අහලා බලවන ආන්නේ වගේ ගෑනු කෙනෙක්ගෙන් අහලා බැලුවා නම් ඔබට තේරෙයි ඔය හම්බෙනේවා නිකන්ද හම්බෙන්නේ කියලා. ඔබට පේන්නේ නැහැ මැදින්න තරවකාර. ඔබේ මහත්තයා ඔබට ආදරෙන් වචනයක් කියද්දී පින්තුනි ඒ මහත්තයාට කීයක් හරි දෙනවා. ඔබෙන් කීයක් හරි ගන්නෝ ඒ ගත්තට පස්සේ ඔබට වචනය ඇහෙන්නේ. එතකන් ඇහෙන්නේ. එතකන් ඇහෙන්නේවත් නැහැ ඒක. ඔබ දෙනකන් ඇහෙන්නේ. ඔබ හිතා ගන්නව නැහැ. මන් දෙන්න. එතනින් හරපට ඒවා ඇහෙන්නෙත් නැහැ. ඒ හැටි තේරුම් ගන්න. එහෙනම් මේ ලෝකේ හැටි තේරුම් ගන්න. මේ හැම එකක්ම හේතුවල ඵල. හැම එකක්ම. හැම එකක්ම හේතුවල ඵල. ඔබට මේ ටික ඇහෙදි විදිහ මේ මේ හේතුවල ඵල නේද මේ තුන් ලෝකේ හැමතැනම තියෙන්නේ. කියලා ඔබට තේරෙද්දි පින්නේ ඔබට දැනෙන්න ඕනේ හරි. හරි මානසික බවක්. එක පැත්තකින් ඔබට බයක් දැනෙන්න ඕනේ. හරි හත් වෙලා නැත්තම් තාම. ඇයි බයක් දැනෙන්න ඕනේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ පින්නේ ඔබට ඔය ලැබිලා තියෙන හැම එකක්ම හේතුවල ඵල නම් බය වෙන්න ඕනේ නැද්ද? ඔය හැම එකක්ම පින්නතුනේ ඔබව දුකෙන් නිදහස් කරනවා නම් මේ මේ මොහොතේ. ඒ මොහොතේ දුකෙන් නිදහස් කරනවා. ඔබට හම්බෙන බත් ටික. ඉන්න තැන. අඳින වස්ත්‍රය. අසනීපත හම්බෙන බෙහෙත් ඩිංග. ඔබේ තනිකම මකන්න ඔබත් එක්ක ඉන්න ඔබේ පවුලේ උදවිය. ආදරේ රකවරණය දෙන දෙමව්පියෝ. බිරිඳ ස්වාමි පුරුෂයා ඔබට අම්මා තාත්තා කියලා ආදරෙන් කතා කළා ඔබත් එක්ක ඉන්න ඔබේ දරුවෝ ඕනම ප්‍රශ්නයකට පින්තුනේ ඔබත් එක්ක මේකට ඉන්න ඔබේ යාළුවෝ චිත්ත පීඩාවක් ආවම ඔබට ඒකෙන් යම් සැහැල්ලුවක් ලබා ගන්න ප්‍රිය වචනයක් කතා කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්තුනේ ඔය හැම එකකටම කොස්ට් එකක් තියෙනවා ඒක දැක්කේ නැත්තම් ඔබ ලොකු අමාරුවක. ඔය හැම එකකටම ඔබ ගෙවනවා. මේ මොහොතක් මොහොතක් ගන්න ගෙවනවා. ගෙදරක කුලියට ඉන්න පින්වතුනේ මාසේ අන්තිමන කුලිය ගෙවවම ඇති. සවුද නැද්ද? දවස ගානේ නැහනේ. මාසේ අන්තිමන කුලිය ගෙවවනම් ඇති. එක මාසයක් ඔබට ගෙවා ගන්න බැරුණොත් පින්තුනේ සමහරට තව මාසයක් ඔබට ඉල්ල ගන්න පුළුවන් මේ මනුස්සගේ හිත හොඳකමට. හැබැයි ඔබ ජීවත් වෙලා ඉන්නෝ නේද දැන්? ණයට ජීවත් වෙන්න බෑ. ණයට ගෙදරින්න පුළුවන් ඇති. මාසයකට තව මාසයකමාරක්. හැබැයි ඔබට ණයට ජීවත් වෙන්න බෑ. මේ මොහොතේ ඔබ ගෙවන එක නැවතුවොත් ඊළඟ මොහොතේ නෙමෙයි ඔබ වරන් යන්නේ මේ මොහොතේ. එහෙනම් මේ හැම එකකටම කොස්ට් එකක් තියෙනවා කියන එක හොඳට ඔළුවට දාගන්න. හොඳට ඔළුවට දාගන්න. මම ඔබට මේ කාරණා මතු කරලා පෙන්වන්න පිටින් ඔබට දැන් ඔය නිවන කරගන්න අවශ්‍ය කරන පරිසරයක් හැදිලාවිල්ලා තියෙනවා. ඒක අංක 1ට බොහොම වැදගත් කාරණාවක්. හැබැයි ඒක විතරක් නෙමෙයි. ඔබට ලැබෙන හැම දෙයක්ම ලැබෙන්නේ ඔබ යමක් වියදම් කරන නිසා. ආගමේ දේ වියදම් කරන්න ඔබ ගාව හිඟ වෙච්ච දවසට පින්වතුනේ මතක තියාගන්න රටට ඩොලර් හිඟුණා වගේ නෙමෙයි. ණයට ගන්න බෑ. රටේ ඩොලර් නැතුණාම ණයට වෙනව නේද තෙල් නැව්? ණයට වෙනවනේ ගෑස් නැව්? පස්සේ ගෙවන්න කියලා. ආ මේක එහෙම බෑ. ඉවර වුණොත් ඉවර වුණා. බංකොලොත්ම තමයි. ඒ නිසා ඔබ බංකොලොත් වෙන්න බලන් ඉන්න එපා. අතිශය වේගෙන් පින්නතුනේ ඔබට දැන් ගෙවන්න සිද්ධ වෙනවා මෙතනින් එහාට. මොකද ඔබට අහන්න ලැබෙන්නේ ලේසි පහසු මනුස්සයෙක්ට ලේසි පහසු දෙයක් නෙමෙයි. ලේසියෙන් පින්තුනේ මේ වගේ දෙයක් අහන්න හම්බෙන්නේ නැහැ. සසර දුකටත් වඩා එහා ගිහු දුකක් තියෙනවා කියලා අපි ගිය සතියේක දේශනාවක කතා වුණා. නිරිසත්වයටත් පින්වතුනි ඒ සෙල්සියස් අංශක 3000 රත් වෙන ලෝහදියට වඩා මේ ගිනි ගිනි කෙනෙක් පින්වතුනි පිච්චි පිච්චි දැවෙනවා. අමු අමුයි. ඒ ප්‍රශ්න විසඳන්න කලින් පින්වතුනි යාට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න. හිතේ පීඩාවක් හට ගන්නවා. වෙන් වුණා කියලා දැනෙන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා ටක් ගාලා වෙන් කරගන්නවා. ඒක තමයි මේ ලෝකේ තියෙන දරුණුම පීඩාව. තාමට මම මේ කියන දේ තියෙන සියුම් ස්වභාවය දැනෙන්නේ නැතුව ඇති. තව ටිකක් බණ අහන්න තියෙන නිසා මේ ටික තේරුම් ගන්න. එහෙනම් පින්වතුනි මේ ලෝකේ තියෙන මේ පින කියලා කියන ඔබ පීඩාවෙන් නිදහස් වීම පිණිස ඔබට පීඩන දෙයක් නම් එහෙනම් තුන් ලෝකයේ සීළු සත්වයන්ට තියෙන දරුණුම පීඩාවෙන් නිදහස් වෙන්න ඔබට යමක් අහන්න ලැබෙනවා නම් ඒ ඇසීම තුලින් නම් ඒ කාරණාව එතනින් හරි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක වෙනින් කොච්චර නම් පිනක් වැය කරන්න ඕනේ ඇද්ද? එච්චර පිනක් ඕනේ වෙන්නේ සක්විති රජ වෙන්න. එච්චර පිනක් ඕනේ වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න. එච්චර පිනක් ඕන වෙන්නේ නැහැ පින්ද මහ බ්‍රහ්මයා. එච්චර පිනක් ඕන වෙන්නේ නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න දෙන්න. පින් ලොරි පිටින් අපිට දැන් වැය වෙන පටන් ගන්නවා ඉස්සරහට. ලොරි පිටින්. ඉස්සර මලු පිටින් නම් දැන් ලොරි පිටින්. මොකද ඉස්සර අපි ඔබට කිව්වා තතරපා යන්න එපා. පින් කරගන්න. වසල ගත වෙලින් ඈත් වෙලා ඉන්න. උපනිෂය හදාගන්න. ඒවට මලු පිටින් ගියා නම් ඉස්සරහට යන්න තියෙන දේ ලොරි පිටින්. එහෙනම් ඔබ පින් කරගන්න ඕනෙත් කොහමද? චුට්ට චුට්ට ඩිංග ඩිංග. ද. හොඳට පින් කරගන්න ඕනෙත්. මොකද පිනත් අනිච්චයි. පිනත් එංගතනේ උදා වෙලා වැය වෙලා යන එකක්. මේ ලෝකයේ අනෙක් හැම දෙයක්ම වගේම තමයි. අනිච්ච දේ ගැනම බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් ඒක. පින ඕනේ තමයි. අය මතක තියාගන්න පිනත් අනිච්චයි. ඒ නිසා ඔබට එකම රුපියලෙන් පින්වතුනේ බත් කන්නයි ඇඳුමක් ගන්නයි බෑ වගේ එක රුපියල වියදම් කරා නම් පින්දි බත් ගන්න ඒ රුපියලම වියදම් කරන්න බෑ ආයේ ඇඳුමක් ගන්න. ඒ රුපියලම වියදම් කරන්න බෑ පින්දි බඩේ අමාරුට බේට් ටිකක් ගන්න. ඒ රුපියලම වියදම් කරන්න බෑ පින්දි ඉන්න තැනට වහලයක් ගහ ගන්න. මම මේ රුපියලකට ඔය කරන්න පුළුවන් කියලා නෙමෙයි. අදහස තේරෙනවනේ. රුපියල වියදම් වුණා නම් වියදම් වුණා. ඒකම ආයෙ වියදම් කරන්න බෑ. ආන් ඒ වගේ තමයි පිනත්. වියදම් වුණා නම් වියදම් වුණා. ඒක ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒක යූස් කරාම වියදම් යනවා. ආයෙ හම්බ කරන්න ඕනේ. ආන් ඒ නිසා ඔය මැද ඉන්න තරවකාරය ගැන මම මතක් කරලා දෙන්නේ තියෙන මේ ඔක්කොම ටික ඔබට හිතේ මේ පිනට කියලා. නැත්නම් මේ නිකන් කියලා මේ හම්බෙන්නේ. අපි නිකන් තමයි දෙන්නේ කියලා අපිට හිතෙනවා. ඔබට නිකන් තමයි හම්බෙන්නේ කියලා ඔබට හිතනවා. හැබැයි මැද ඉන්නවා. නෙගෝෂියේට් කරනවා. එයා නෙගෝෂියේට් කරනවා. ආන්න ඒ කොටස පේන්නේ. පේන්නේ නැති දේ නෑ කියලා හිතා ගන්න එපා. මේක ලොකුම ලොකු මෝඩකමක් වෙයි. ඉතින් ඔන්න ඔය කියන කාරණාවත් හොඳට ඔළුවට ගන්න ඕනේ. මොකද ඔබ සියලු දෙනාම පින්නේ දැන් ගැඹුරු දහම් කරුණු ඇසුරු කරන්න පටන් ගන්න තියෙන්නේ දේශනාවල මහ දේශනාවල විශේෂයෙන් ඒ තුලින් පින්තුන ඔබ ලොකු ගමනක් යන්න දැන් ආරම්භයක් කරන් තියෙන්නේ හොඳට පින් වල නියැලෙන්න හොඳ අදිෂ්ඨානයෙන් පින් කරන්න නැත්නම් විවිධාකාරයේ ප්‍රශ්න ඔබට ඇවිල්ලා පින්තුන නැවත වාරයක් ඔබේ මාර්ගය අවහිර කරයි එකපාරක් වසංගත රෝගයක් ආවා ඔබට මේවා කියාගෙන ඉන්න පටන් ගන්න ඉඳිපින් වසංගත රෝගයක් ආවා. ඊළඟ පාර මොනා ඉදන්නේ? ඊළඟට ආර්ථිකේ වැටලා කියලා. තෙල් මිල අහසටත් උඩින් කියලා කියනවා. ඔබට ආරාමයට යාගන්නේ ගන්නත් බැරි වෙන ඉර තියෙනවා ඉස්සරහට. සමහර අපවසරයක් අපිට ඔබට දැන් ආරාමයට එන්න බැරි නිසා අපි එන්න එපා කියලා නෙමෙයි. ඔබට එන්න බැරි නිසා අපි එන්නේ අපවසරයක් ගෙදරින්දම මරණ ටික අහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වයක් උදා වුණොත් මොකද කරන්නේ? එනිසා ඔබට කරන්න තියෙන්නේ පින්න පුළුවන් තරම් ඔබ පිනේ නියැලෙන්න. එතකොට අන්තිම මොහොත දක්වා හරි ඔබට ඒ අවස්ථාන වල සම්බන්ධ වෙලා ඒක අපි නම් පින්නේ මාත්‍රකව කැමති නම් ඔබට ආපවසරයක් ඒ පරණ සිදීම ඒ ටික ආපව සිද්ධ වෙන පටන් ගත්තොත් එහෙනම් මම දැන් අවුරුදු දෙකක් තිස්සේ ඔය කට්ට කෑවා. තවත් අවුරුද්දක් එකමාරක් දෙකක් පින්නුතනේ ආයෙත් ওই ටිකම සිද්ධ වුණත් එහෙනම් කාත් එක වෛර බඳින්න එහෙම තියෙනවා. මොන් අපිව කනවා කියලා එහෙම හිතන්න නෙමෙයි පින්නුතනේ තියෙන්නේ. දුන් දෙන්නේ ලැබෙන්නේ කවුරු දුන්නේ? අල්ලපේදර මනුස්සයා දුන්නේ. කවුරුත් දුන්නේ කාටවත් ලැබෙන්නේ? අපි දුන්නේ අපිට ලැබෙන්නේ. යොන්නෝ කියන කාරණා හොඳට හිතර ගන්නවා. අරගෙන තියෙනතනේ හොඳට මේ පිනේ නියැලෙන. ඒ වගේම තමයි බණ ටික අහන වෙලාවටත් හොඳට බණ ටික අහගන්න. මොකද සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ පිනක්. ඒලාට හොඳට බණ ටික අහගන්න. තව කෙනෙක්ට අවස්ථාවක් සලසලා දෙන්න පිනින් හැම වෙලාවෙම. අපි දන්නවනේ දෙන්නේ දෙන දෙයට අනුනන් ලැබෙන්නේ. එහෙනම් ලැබෙන්න ඕනේ මොකද්ද? ලබන්න ඕනේ මොකද්ද? ආන් ඊට අදාළ දෙයක් දුන්නා නම් හරි. එහෙනම් ඔබට ඕනේ මේ වෙලාවේ තියෙන මේ දහම් මාර්ගයේ ඉස්සරහට යන්න හොඳට බණ ටික අහගන්න නම් අඩුවක් පාඩුවක් නැතුව අවිරතාවයක් නැතුව ඔබ ආන්ගේ තනින් තව කෙනෙකු නිදහස් කරන්න ඔබට කරන්න පුළුවන් තරමේ. එතකොට ඔබට පුළුවන් වෙනවා හැකිතා කාලයක් එතන නිදහස්ලයි. ඉතින් මම මේ මට නිකන් හිතෙනවා පිටින් ඔබට වටින කාරණාවක් කියලා මම ඔබට සඳහන් කරන්නේ. ඒක හොඳට හිතට ගන්න. මගේ නම් බින්දුවක්වත් මාත්‍රයක්වත් තරම්වත් කැමැත්තක් නැහැ පිටින් ආයේ ඒ වගේ තත්ත්වයක ඔබට උදා වුණොත්. ඒක හරිම අවසනාවන්ත සිදුවීමක් වෙයි. හරිම අභාග්‍යවන්ත සිදුවීමක් වෙයි. අපිට ඊළඟට කියන්න පුළුවන් ඉතින් ඔබ හිත හදාගන්න මේක තමයි ස්වභාවය ඉතින් අදිවසෙන් කියලා. නමුත් ඉතින් ආයෙ අවුරුද්දක් ගත වුණොත් එහෙම. තව අවුරුද්දක් නෙවෙයි අපසට යන. තව අවුරුද්දක් නෙවෙයි ප්‍රමාද වෙන්නේ. මේකයි. මේ අතර ඉන්න ඔබ අතර පිරිසක් දැන් ඒ ගන්න පුළුවන් වෙච්ච. මේට අවුරුද්දයකට කලින් මම ඔබට කිව්වා එන්න 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 කියලා. ගුරුහාඳුරෝණ තරම් අපට කියලා තියෙනවා මේ කාරණා. අද එන්නම් හෙට එන්නම් අනිද්දා එන්නම් කියලා බලබලා හිටියා. අන්තිමට රටම ලොක්ඩවුන් කරා. ඊට පස්සේ එන්න බැරි වුණා. දැන් ওই වගේ අදත් පින්දුනේ කට්ටියක් හිතන් ඉන්න ඇති. තරුණ පිරිස එන්න ඕනේ කවදා හරි කියලා. කවදා හරි කියන දවස පින්දුනේ ඔබෙන් ඈඩ් කරනවා. ඔබේම විපාක ශක්තිය ඇවිල්ලා. ඒ නිසා හොඳම කාලය තමයි කවදද? මේ අද. හොඳම කාලය තමයි අද. ඒ නිසා අද කළ යුතු දේ අදම කරන්න. හෙටට කල් දාන්න එපා. අද කළ යුතු දේ අදම කරන්න. මෝඩ මිනිස්සු කියයි පින්වතුනි. ඉතින් හෙට කරන්න පුළුවන් දේ ඇයි අද කරන්න කියලා. මේ මෝඩ මිනිස්සු කියටි. එහෙම මිනිස්සු ඉන්නවා පින්වතුනි. අපි දන්නවා එහෙමයි. මම අහලා තියෙනවා සමහර මිනිස්සු කියනවා. ඉතින් හෙට කරන්න පුළුවන් දේ මොකට අද කරන්නේ? මේක හෙට කරානම් හරිනේ. ඔය කතාව නේද ඒකත් කියන්නේ. එයා හැමදාම හෙට කරන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කවදද කරන්නේ? කවදාක වෙනවද? කවදාක වෙන්නේ නැහැ. හැබැයි හෙට කරන්න පුළුවන් දේ තියෙන්නේ නැත්නම් අද කරන්න පුළුවන් දේ හෙටට කල් දාන්න නැතුව අද කරනවා නම් ආන් ඒක නන්ට පින්නේ හෙට එන්න තියෙන ප්‍රතිඵල අද එනවද නැද්ද? හෙට ලැබෙන්න තියෙන ලාභය අද ලැබෙනවද නැද්ද? හෙට වෙන්න තියෙන වාසිය අද වෙනවද නැද්ද? එහෙනම් පින්නේ අනිද්දට වෙන්න තියෙන වාසිය එයාට හෙට කරගන්න පුළුවන් නේ. හෙට ගන්න තියෙන වාසිය අද ගත්තොත් සම්පූර්ණ දවසකින් පින්නේ මේ පැත්තට ගේන්න පුළුවන්. ඒ දවසක් ගැන නෙමෙයි මේ කතා කරන ඔබට තේරෙනවනේ. මේ කතා කරන මිනිත්තු තනිකරම ඔබේ ජීවිතය ගැන. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි, ප්‍රමාද කරන්න එපා. දන්නවනේ ප්‍රමාද වුවන් මලවුන් වැනිය. එනිසා මලවුන් වගේ ජීවත් වෙන්න තත්ත්වයක් උදා කරගන්නේ නැතුව ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පුළුවන් තරම් මේ වෙලාවෙත් පිනේ තියෙන අනිත්‍යතාවය සිහිපත් කරලා පින විශ්වාස කරන්න. නමුත් පින හැමදාටම තියෙනවා කියලා හිතන්න එපා, ඒක වැරදි. පින ඉවරන දවසට ඉවරනවා. ඔබට කියන්න බෑ පින් මේක කවදද ඉවර වෙන්නේ කියලා. ඒකයි මම කිව්වේ ඔබට පින නැත්තම් පින්දුනේ මේ වාක් ඉවරනකම් ඔබට අහන් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඕන තරම් මිනිස්සු පින්දුනේ වාක්‍යයක් මැද්දේ මැරිලා වැටලා තියෙනවා. ඕන තරම් මිනිස්සු කතා කර කර ඉන්න වාක්‍ය මැද්දෙත් මැරිලා දින ඒකටවත් අහන්න පින නැහැ පින මේක කියන දේ. ඒක කියන්න හිටපු දේ. එහෙනම් කොහොමද තව කෙනෙක් කියන දෙයක් අහන්න පිනක් තියෙනවම්මයි කියලා කියන්න පුළුවන්? ඉතින් හොඳට ඔලුවට දාගන්න පින්දිනේ පින කියන එකත් අනිච්චයි. ඒකත් උදා වෙනවා, වැය වෙනවා. වැය වුණාට පස්සේ ඊළඟට එකක් තිබ්බොත් ඒක උදා වෙයි. ඊළඟට එකක් තිබ්බ නැත්නම් ඒක උදා වෙන්නේ නැහැ. දැන් අපි ගිය සෙන්සුරාදා සමාන ගිය ඉරිදා ඔබ ආරාමයට ආපු දවසේ උදෑසන සම්බුද්ධ ගුණ පූජාවක් තියෙන විදිහ ගැන කතා වුණා. ඔබ හැමෝම පොරොන්දුවක් වුණා ඒ කියන විදිහට ආරාමයේදී ඔබ ඒ ගෙනාපු පිරිකර ද්‍රව්‍ය පූජ කරගන්නවා, ඒ ගැන හොඳ සිහියෙන් කල්පනාවෙන් කටයුතු කරනවා කියලා. මම විශ්වාස කරනවා පින්න ඔබේ කීපු විදිහටම ඒ දේවල් සිදු කරගත්ත ඇති කියලා. මහා ආශිර්වාදයක් වගේ පින්තුනේ අපිට කලින්නම් දැනගන්න හම්බුනේ මුළු දවස තිස්සේම වහින්න නියමිත කියලා. හැබැයි ඒක හරි මාස්ටර්යක් වැහි බින්දුවක වැටුන්නේ. ඒ දවස මුළුල්ලෙන් මම හවස යන්තම් පොඩි වැස්සක් ඇදහැළුණා. නමුත් ඒ වෙලාවේ ඔබ බණටික අහා හිටපු වෙලාවේ, නමුත් ඔබට පුළුවන්කම ලැබුණ පින්තුනි සම්බුද්ධ පූජාව හිතේ හැටියට කරගන්න. ස්වාමින් වහන්සේලා මුතුකුඩ යටින් වඩම්මාගෙන දෙකක් කරන්න හම්බෙන්නේ නැහැ වැස්සක් ඇදහැළුණා. ඒ වගේම ස්වාමින් වහන්සේලා පින්ඳ පාතේ වඩින එකට ඔබට පුළුවන් වුණා අපි මුතුකුඩ අල්ලලා. උන්වහන්සේලා ඒ වඩිනවා දැක බලාගෙන සාදුකාරයක් දෙන්න. කාලයකට පස්සේ නේද ඒ හැම එකටම ඔබට අවස්ථාව ලැබුණා. මම ඔබට කිව්වා අදිෂ්ඨාන කරලා ඒ ගුණේ දැකලා කටයුතු කරන්න. ඒ හැම එකකම පින් ප්‍රතිඵල තියෙනවා. අපේ පුණ්‍ය ශක්තිය ප්‍රබලයි නම් පින්වතුනි මේ මුළු ලෝකෙටම වැස්සත්, මේ මුළු ශ්‍රී ලංකා ද්වීපෙටම වැස්සත් පින්වතුනි අපේ පින ප්‍රබලයි නම් මේ ආරාම ඉහලෙන් විතරක් කොහොන්නම් එදාට වහින්න නැතුව තියෙන්නේ. ඒ තරම් පින්දුනේ පිනට කරන්න පුළුවන් දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ. පිනකින් තමයි පින්දුනේ කෙනෙක්ව සම්මා සම්බුද්ධත්වයට පත් කරන්නේ. එහෙනම් වහිනවද නැද්ද කියන එක ගැන කවර කතාවද? මම මේ විශේෂ ඥානයකින් දැකලා එහෙම මොකුත් කිව්වා එහෙම නෙමෙයි. කවුරුත් එහෙම වරදවා හිතන්න ඕනේ නැහැ. හැබැයි මට පින විශ්වාසයි පින්දුනේ. ඒකයි මම කියන්නේ. ඒ වගේම අධිෂ්ඨාන ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ප්‍රාර්ථනාවෙන් කළ හැක්කක් නොමැත. හැබැයි අධිෂ්ඨානෙන් කළ නොහැක්කක්ද නොමැත. මොකද අධිෂ්ඨානය කියලා කියන්නේ ඕන දේ හිතලා පැත්ත කරලා ඉන්න එක නෙමෙයි. අධිෂ්ඨානයක් නම් උනේ පිටින් අනිවාර්යෙන් එතන ඉහට ඒ උදෙසා හිත හැදෙන්න පටන් ගන්නවා. ඒ උදෙසා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙන්න ඕනමද නැද්ද? කොයි වෙලාව හරි පින් ප්‍රතිඵල එනවා. මේකෙදි වැරෙන ඊළඟේ හරි එනවා. ඒක නැත්තම් ඊළඟේ හරි එනවා. ඕකට තියෙන හොඳම උදාහරණ නෙමෙයිද පින්තනේ? මේකදි බැරිනම් ඊළඟකේ හරි එනවා කියන එකට හොඳම උදාහරණය. පින මොනතරම් ප්‍රබලයිද කියනවා නම් පින්තුනි 20 සංඛේ කල්ප ලක්ෂයකට පසුව හෝ 16 සංඛේ කල්ප ලක්ෂයකට පසුව හෝ 8 සංඛේ කල්ප ලක්ෂයකට පසුව හෝ එහෙම නැත්නම් සාර සංඛේ කල්ප ලක්ෂයකට පසුව හෝ පින්තුනි අදිෂ්ඨානයක් ගත්තනම් ඒ පිනට පුළුවන් ඒ අදිෂ්ඨානය ගත්ත හිත් පරම්පරාවේ එක හිතක් සම්මා සම්බුද්ධත්වයට පත් කරා. එනම් පිනට මොනවද කරන්න බැරි? මොකද ඒකත් හේතුඵල. හේතු අනුව නම් ඵල සැකසෙන්නේ. අපිට කවදාකවත් ඵල තියනවද ඵල නැද්ද කියන එක ගැන වරි වෙන්න දෙයක් නැහැ. ඕන ඵලෙ මොකක්ද ඒක රදාල කරන හේතු ටික සකසන්නයි තියෙන්නේ. ඔච්චරයි කරන්නේ. ගාරිම පහසෙන් අපිට ඒක කරන්න පුළුවන් මොකද අපි දන්න නිසා දැන් මේ ලෝකේ ඕනම දෙයක් සිද්ධ වෙන්නේ හේතුඵල අනුව. තෝක දන්නවනම් තේරුණනේ දැන් කාටද කන්නලව් කරන්න ඕන ගිහිල්ලා කාටද සතුටු කරවන්න තියෙන්නේ මං කියන්නේ අදාළ ඵලයට ඒ ඵලයට අදාළ කරන හේතුව තව කෙනෙක් සතුටු කරන නම් ඒක වෙන කාරණාවක්. නමුත් ඉතින් හිතන්න ඔබට ඕනේ දොස්තර කෙනෙක් වෙන්න. ඒකට කරන්නේ විභාගයක් පාස් වෙන්න. විභාගේ පාස් වෙන්න කරන්නේ තියෙන පාඩම් කරන්න. පාඩම් කරන්න කරන් තියෙන පිටින් හොඳ ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරුවරයා කියන දේ කරන්න. ඉතින් මං අහන්නේ ඒ ටික කරන්න පිටින් කාටද ගිහිල්ලා ඔබ කන්නලව් කරන්න ඕන? කාගාවටද ගිහිල්ලා ඔබ යාඥා කරන්න ඕන? කොහෙද මේ එකක් තියෙන්නේ? ඒ ඵලයට ඒකයි මං කියන්නේ. මේ හේතුඵල දහම තමයි පින්තුනේ ඔබව නිදහස් කරන දහම. වහල්කමෙන් නිදහස් කරනවා. එතනින් එහාට අපට ස්වාධීන ජීවත් වෙන්න පුළුවන්. හේතුඵල දහම නැත්තම් පින්තුනේ කවදාකවත් ස්වාධීන වෙන්න බෑ. පරදීනයි. අනුන්ට ගැතිවෙච්ච මානසිකත්වයකින් ජීවත් වෙන්න වෙන හැමදාම. ඔබ කැමතිද පින්වතුනි ඔබේ දුක තව කෙනෙක් තීරණය කරනවට? ඔබේ සතුට තව කෙනෙක් තීරණය කරනවට? ඔබ දන්නවද ඔබ හේතුඵල ධර්ම අවබෝධ කරගන්නකම් ඔබේ දුකයි සතුටයි තව කෙනෙක්ගේ අතින් තීරණය වෙන්නේ කියලා? කැමතිද? කැමති නැත්නම් මොකද කරන් තියෙන්නේ? මොකද කරන් තියෙන්නේ? බිලි පූජාවක්ද? ඒ කරම හරිද? ගිනි පා ගන්න. ඒ කරම හරිද? නොකා නොබීම. ඒ කරම හරිද? පරදුර වට්ටයක් කරන් යන. හරිද? සේවතාවක් පැදකුණු කරන්. බිම් පෙරලෙන්. එවර ස්කන්ධ නගින්. තුන් පාරක්. හඳට ගිහිල්ල එන්න. හරිද ඔය ටික කරන්. පොළොව හාරගෙන ගිහලා අනිත් පැත්තෙන් මතුවෙන්න. එතකොට හරි. හරිද? කොයි දේ කරාමද පින්වතුනි අපර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්? හේතුඵල ධර්ම අවබෝධ කරගත්ත නම් පින්වතුනි අපට ඔය එකක්වත් කරන්න ඕනේ නැහැ. හැබැයි මිනිස්සු අද කරන්නේ ඕවා. ඇයියේ? හේතුඵල ධර්ම අවබෝධ කරගත්ත නම් ඕවා කරන්න ඕනේ නැත්තම් ඕවා කරනවා කියලා කියන්නේ මොකද අනිත් පැත්තට? හේතුඵල ධර්ම අවබෝධ කරගෙන නැහැ. හේතුඵල ධර්ම අවබෝධ කරන් තියෙනවා මේ මයික් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකට දන්නවා. මේ කැමරාවක වැඩ කරන්නේ කොහොමද කියලා හේතුඵල ධර්ම දන්නවා. කියයි. මේ ගහතින් ලයිට් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ කියයි. ඒව දන්නවා. මේ ලෝකේ කැරකෙන්නේ කොහොමද? කක්ෂයක් වටේ. ඒවා කියයි. මුහුදු රැළ ගහන්නේ කොහොමද? අපිට වැස්ස වැටෙන්නේ කොහොමද? ගින්න පතු කරගන්නේ කොහොමද? ඒක නිවන්නේ කොහොමද? ගෑස් ලිව ඔන් කරන්නේ කොහොමද? ඒ ටික ඔක්කොම කියයි. ඒක වැඩේ පින්දුනේ. ඉස්කෝලේදී ඉගෙන ගන්න විද්‍යාවෙන් ඔය උගන්වන්නේ හේතුඵල ධර්ම තමයි. නැතුවම නෙමෙයි. හැබැයි තථාගත ශාසනයෙන් විතරයි තියෙන්නේ අවශ්‍යම තැනට හේතුඵල ධර්ම ඇප්ලයි කරගන්න හැටි කියලා දෙනවා. සර් අයිසැක් නිව්ටන් හොයාගත්ත තමයි පින්තුනේ උඩ දාපු දෙයක් බිම වැටෙන හේතුඵල ධර්ම මොකද්ද කියලා. ඒකත් ධර්මයක්. යමක් දරනවා නම් ඒ ධර්මයි. එහෙනම් මොන හේතු නිසාද ඇපල් ගෙඩිය බිම වැටුනේ? මිනිස්සු ඉස්සර දණන් හිටින පස්සේ එයා හොයාගත්තා. මොනවාද ඒකට හේතු කියලා. ඊටසක දේශනා කරා. දේශනා කරා හෙවත් ලෝකයාට කියලා දුන්නා. අපි කියමු මොකද දේශනාව කියලා. අන්න හේතුඵල ධර්මතාවය ඉදිරිපත් කරා ගුරුත්වාකර්ෂණයට. නැත්නම් ගුරුත්වාකර්ෂණය කියන හේතු නිසා උඩ දාපු සියල්ල බිම වැටෙනවා කියලා. ඒ හේතුඵල ධර්ම නෙමෙයි. හැබැයි නිව්ටන් පිරිනම් පැවරුවා. නිව්ටන් මහත්තයාගේ හිතේ තිබ්බ දුක් ටික ඔක්කොම නිවුණා. ඇයි? කෝකට හේතුඵල දහගන්න පුළුවන් වුණත් එක තැනකට පින්න යාට හේතුඵල දහම දාගන්න ඥාන ශක්තිය තිබෙන්නේ නැහැ, දැනුම තිබෙන්නේ නැහැ. ඒ නිසා කොතනට දැම්මත් වැඩක් නැහැ. අවශ්‍යම තැනට දාගන්න බැරි නේ. මේ ලෝකේ අනික ඔක්කොම ප්‍රශ්න තියෙන බින්න එක ප්‍රශ්නයක් තාම ඉතුරුලා තියෙන නිසා. ආන්ගේ එක ප්‍රශ්නයකට උත්තර හොයාගෙන මෙදි තාක්කල් අනික ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොය හොයා ඉන්න වෙනවා. හොයලා ඉවර වෙනවා හැම නෙමෙයි. හොය හොයා ඉන්න වෙනවා. ඔබ හිතනවාද පින්නේ ගුරුත්වාකර්ෂණය ඔය හොයාගත්තේ මේ මානව වර්ගයාගේ ඉතිහාසෙදම ඵලේ නැතාවට කියලාද? කී පාරක් පින්නුතුනේ ලෝක විනාශ වෙන්න ඇද්ද මේනකොට? ඔබ හිතනද ඵලේ නැතාවට හොයාගත්තේ කියලා ගුරුත්වාකර්ෂණය? ඔබ හිතනවද මේ මට කියන ඔබ සාරිපුත්තන් වහන්සේ කීපාරක් පිරිනිවන් පාන්නේ? සාරිපුත්තන් වහන්සේ කීපාරක් අරිහත් වෙන්නද? හැබැයි සාරිපුත්තන් වහන්සේ කීපාරක් දිසාපාමොක් ගාවට ගිහිල්ලා ලෝක ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න නැද්ද සාරිපුත්තන් වහන්සේ වෙන්න කලින්? කීපාර කරිහත් වෙන්නේ නැද්ද මුළු සසරටම එකපාරයි? කීපාර පිරිනම් පාන්නේ නැද්ද මුළු සසරටම එකපාරයි? කීපාර ගුරුරෙක් ගාවට ගිහිල්ලා ලෝකයේ සම්බන්ධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න නැද්ද? අනන්ත අප්‍රමාණ වතාවක්. එකම සතකු තම මව් මල දුකට. එහෙමදනේ වෙනම හැඬු කඳුලේ බිඳුවලට. එකම සතෙක් පින්දිනි ඒ සතාගේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් හැඬු කඳුළු ප්‍රමාණය, හැළු ලේ ප්‍රමාණය, මේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් එක මම්ම වෙනුවෙන් හැඬු කඳුළු ප්‍රමාණය. මේ අම්මලා ඔක්කොම වෙනුවෙන් එහෙම නෙමෙයි, එක අම්ම වෙනුවෙන් හැඬු කඳුළු ප්‍රමාණය. පින්වතුනි මෙහෙම මුහුදු දිය අඩුවන කලට මේ මහ පොළොව වසාගෙන තියෙන සියලු මහා සාගර වල තියෙන වතුර ප්‍රමාණය තත් සම කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක්. එහෙනම් තවම සසර ආලයයි තොපට. එක සතෙක් එක අම්ම කෙනෙක් වෙනුවෙන් ඔබ නිකම නිතර බලන්නේ දැන් ඔබට මේ අද්දවේ අම්ම කෙනෙක් ඉන්නවනේ. ඔයා අම්මාවම නෙමෙයිනේ පින්වතුනි ගිය අද්දවේ ඔබට හම්බුනේ. සමහර වෙන අම්ම කෙනෙක්. ඊට කලින් අද්දවේ සමහර වෙන අම්ම කෙනෙක්. සමහර ඊටත් කලින් අද්දවේ ඔයා අම්මා වෙලා ඇති. ඊට කල්පයකට කලින් ඒ අම්මා වෙලා ඇති. ඔය අම්මම වෙලා ඇති. නමුත් කල්ප ගණන් තුන එක අම්මා වුණා කියලා කියන්න බෑනේ. දැන් බෝධිසත්ව චරිතය ගත්තත් එතන හැමදාම එකම කෙනා ධම්ම වෙලා හිටියි. එක අද්දවයක මේ අද්දවේ මහා මායා දේවී අම්ම වෙලා. තව අද්දවයක සාරිපුත්‍රයන් වහන්සේ. මේ අද්දවේ සාරිපුත්‍රයන් වහන්සේ එදා අම්ම වෙලා. මේ අද්දවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා අම්ම වෙලා. ඔය ආදි වශයෙන් පින්වතුනි ඔය චරිත මාරු වෙවි මේ සසරේ ආවේ. නමුත් හිතන්න එකම අම්ම වෙනුවෙන් හැඬු කඳුළු ප්‍රමාණය පින්වතුනි මේ මහා පොළොවේ තියෙන සීලුම සාගර අද්භව කීප මහා අති දැවන්ත ප්‍රමාණයක් නම් කොහොමද මිනිස්සෙක්ට මේ සසරේ තව දුරටත් රැඳිලා ඉන්න ඕනේ වගේ අදහසක් එන්නේ? ඒ තරම් අඬලා තියනවා නේද? හැබැයි අඬපු හැම වෙලාවකම ආන්නේ හිතේ ඇතිවෙච්ච දුක නිවා ගන්න මොකක් හරි ටිකක් කරන්න නැති කාත් එක්ක කරගිල කතා කරන්න නැති සමහරට මහ පොළොවේ පස් ගන්න නැති පොළොවේ තියෙන කෙස්ටි කිරන්න නැති බිත්තික කියලා ඔළුවක් ගහ ගන්න නැති පෙරලි පෙරලි අඬන්න නැති කවුන්සලින් උත් ගන්න නැති ඔය ඔක්කොමත් කරන්න නැති අද එක දෙයක් කරන්නේ ඒ දුකට මුල හොයලා ආන් එතන බෙහෙත් දෙන්න. ඒක කවදාකවත් කරන්න. මොකද ඒක කරගත්ත දවසට පස්සේ තියෙනුනේ ආයි කවදාකවත් අම්මා කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? එතනින් පස්සේ කවදාකවත් උපදින්නේ නැති නිසා. නැවත ඔන්න ඔය කියන්නේ යථාර්ථයේ ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි නිසා පුදුමාකාර විදිහට දුක් පීඩා වලට බඳුන් වෙවි මේ සසර ගමන ඉස්සරහට ඇදී ඇදී යනවා. එහෙනම් අපි තෝරගන්න ඕනේ පින්වතුනි මේ ලෝක සත්‍යය කියන දුකයි තථාගතවරු දේශනා කරපු දුකයි අහසයි පොළොවයි වගේ පින්වතුනි පුදුමාකාර විදිහට වෙනස් වේ දෙක. ඔබ තාමත් හිතන් ඉන්නව නම් පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක අම්ම මැරෙනකොට දුකයි නෝන දාලා ගියාම දුකයි අංගවත තුවාල වුණාම දුකයි විභාගේ ෆේල් වුණාම දුකයි විවාහය අසාර්ථක වුණාම දුකයි අලාභහානි වෙනකොට දුකයි 11 මහා ගින්නක් තියෙන. ඔබ තාම හිතාගෙන ඉන්නව නම් පින්වතුනි බුදුහාමුදුරුවෝ ඕන් ඔය දුක් ටික ගැන තමයි ඔය දේශනා කරලා තියෙන්නේ කියලා මං කියන ඔබ තව ටිකක් බණ අහන්න. විශේෂයෙන්ම ඉස්සරහට දේශනා කරන්න යන දේශනා හොඳට සවන් දීලා තින්නතුනි. හොඳ අදිෂ්ඨාන යුක්ත වහන් හොඳට පින් කරන ගම. 11 මහා දුක්ගින්න කියලා කියන්නේ පින් දුකට නෙමෙයි. ඒ දුකේ දුක්. ඒවා දුකේ දුක් මිසක් පින් ඒවා දුක් නෙමෙයි. මොකද දුකේ දුක් කියලා කියන්නේ? ඔය 11 මහා ගින්නම පින්වතුනි හේතු වෙච්ච මූල දුකක් තියෙනවා. ආන්නේ දුක තමයි බුදුවරු දේශනා කරන දුක. මිසක් ඔය දුක නෙමෙයි. හොඳට බලන්න පටිච්චසම්පාද දේශනා කළ තියෙන විදිහ පින්වතුනි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් කියාගෙන ගිහිල්ලා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය කියලා කියනවා. අපි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියාගෙන කියන්නේ විදිහට 11 මහා ගින්නක් ගැන කතා කරන තැන. ඒ මැද්දෙන් ජාති පත්‍ය කියන්නේ නැහැ. ඒ කියන්නේ 11 මහා ගින්නම ඊට කලින් අන්තිම පත්‍යකට කලින් ආපේක තියෙන. අන්න ඒක නිසා හේතු වෙච්ච යන්නේ නේද? නම් ජාති පත්‍ය තමයි මෙතන ඉතුරු ටික දේශනා කරන්නේ. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පියෙහි විප්‍රයෝග අපියෙහි සම්පයෝග යම් පිච්චන්න ලබති. ඔය ඔක්කොම පින්වතුනි ජාතිපත්‍ය සිද්ධ වුණේ ජාති නිසයි. ජාතිය ප්‍රත්‍යකනගෙන තමයි පින්වතුනි ඔය හැම එකක්ම හටගත්තේ. එහෙනම් අපි නිකම්ම හිතලා බලන්න බුදුහාඳුරෝ දේශනා කරපු දුක කෝක වෙන්නේ කියලා. ලෝකෙ හැමෝටම තේරෙන්නේ නැද්ද? ඉතින් බලු පැටියටත් තේරෙන්නේ නැද්ද උගේ අම වරුණාම දුකයි කියලා? තිරිසනාවත් ඒක තේරෙන්නේ නැද්ද? නෝන දාලා ගියම දුකයි කියලා පින්තුනේ කටගොන්න බීගත මනුස්සය අර කුණු කාණුවේ පෙරලිලෙන ගමනු තඬනෝනේ අනේ මගේ ගෑණි මාව දාලා ගියෝ කියලා. ඒ සෝතාපන්න ආර ශාවකෙද්ද? එන බුදුහාමුදුරු දේශනා කරපු දහම ඒකට තේරිලාද? ඒකයි කියන්නේ තේරුම්. බුදුදහම බුදුහාමුදුරු දේශනා කරපු දහම ඒ දුක තේරුණා නම් පින්දුනේ එතනින් එහාට එයාට 11 මහා ගින්නෙන් පීඩාවටපත් වෙන්න හේතුවක් නැහැ. ක්‍රමක්‍රමෙන් පින්දුනේ ඒ දුක දකින්න බුදුහාමුදුරු දේශනා කරපු දුක දකින්න පින්දුනේ 11 මහා ගින්නෙන් එයා නිදහස් වෙනවා. එනම් පූර්ණ වශයෙන් දුක අවබෝධ කරගත්තා නම් දුක කියලා කියන්නේ ශෝකයට නම් පරිදේවයට නම් දුක්ඛ දෝමනස්සයට නම් පින්වතුනි ඒක අවබෝධ කරගත්තා කියලා කියන්නේ පිටින් එහෙනම් ඒ දුකෙන් හොඳටම පීඩාවටපත් වෙච්ච කෙනෙක් ගැන මේ කතා කරන්නේ. පරිදේවය හොඳටම අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ආය දැන් කොයි පැත්ත බැලුව පරිදේවම තමයි. එයා දුකෙන් නිදහස් වෙයි. එහෙම වෙන්න බෑනේ එහෙනම්. ඒක ඒ දුක් තියෙන අවබෝධ කරන්න මේ දුක් තියෙන හොඳට විඳින්න. එහෙනම් විඳින්න තියෙන දුකයි අවබෝධ කරගන්න තියෙන දුකයි අහසයි පොළොවයි වගේ වෙන මොකද එකක් තියෙන වේදනාවෙන් විඳින්න අනෙක් එක තියෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. බලන්න කොච්චර වෙනස්ද කියලා. චෛතසිකේ පව වෙනස් තියෙනද නෝ දෙක ගෝචර වෙන. එකක් කායටත් දැනෙනවා. ඔය අතර තියෙන එකක්. කායත් සම්බන්ධයි. නම් තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්ම පින්තුනේ කායත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒක නේක විඳින කොටස තයිදි කොටසක් නෙමෙයි. ප්‍රඥාවන්තයාට අවබෝධ වෙන දේ එනබ හරියටම තේරුම් ගන්න ඔය දෙක කොයිතරම් වෙනස් දෙකක්ද කියලා. එහෙනම් අපිට කොයි වෙලාවක හරි හිතුනොත් එන්නේ මේ බුදුහාඳුන දුක කියලා දේශනා කරන්න මේ අපිට මේ විඳින්න වෙලා තියෙන දුක් නේද? අනිච්චේ දුක්ඛේ යෝගනේ බුදුහාඳුන දේශනා කරන්නේ සසර දුකයි කියලා. නෑ ඔය තේරුම් ගන්න නෙමෙයි පිටුනෝ කියන්නේ. ඕක නෙමෙයි බුදුහාඳුන දුක කියලා දේශනා කරන්නේ. අනිකේ ජාති දුකයි කියලා කියහම ගොඩක් අය හිතාගන්නවා මේ අම්මගේ බඩෙන් ඉපදිච්ච නිසා මේ ඔක්කොම කියලා. ඒක ජාතිය කියලා හිතා ගන්නවා. ඒක ජාතිය කියලා හිතාගත්තොත් දෙන්නුනේ ආපවසරයක් අහු වෙනවා. ඒ නිසා එතනින් අල්ල ගන්න එපා මේක. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගන්න දෙයක් තියෙනවා බින්දුනේ. යම් හිතක ඒ හිතේ හටගන්න මේ දුක හිතක් ගානේ ওই જાති කියන එක හටගන්නවා නම් අනේ හිතක් ගානේ බින්දුනේ 11 මහා ගින්නට ගින්නින් බැටකන එනසම හිතකට තියෙන ප්‍රශ්නයක්. දැන් මෙච්චර මේ පසුගිය සති ගණනාවක් තුල මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ ගත්ත අපින් හිතන්නේ මෙතන මේ කෙනෙක් ඉන්නවට වඩා ඔබ ඇත්තටම තේරුම් ගන්න ඕන මොකද්ද? මස් කඳක් තුල හිතලක් දුවන බව. පිනෙන් කරන්න පින්වතුනි ඔබ දුකෙන් නිදහස් කරලා දෙන එක. විත්තිජු කම්ම කියලා කියන්නේ පින්වතුනි ඔබ දුකෙන් නිදහස් කරන අංක එකේ ප්‍රධානම කාරණාව. නිවැරදි දෘෂ්ටිය උදෙසා කරන කටයුතු. සම්මා දිට්ඨිය උදෙසා ඔබ කරන කියන කටයුතු පින්වතුනි. ඔය විත්තිජු කම්ම කියන තැනට පත් වෙනවා. ආයි තියෙනවා. දුකෙන් නිදහස් වීම පිණිස හෙවත් ඔය ජාතිය කියන එක හට ගැනීම තමයි පින්වතුනි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සිද්ධ වෙන්නේ. ඕනෝයි කියන කාරණාව සිද්ධ වෙන්නෙම පින්වතුනි මිත්‍යා දිට්ඨිය නිසාමයි. යම් දවසක මිත්‍යා දෘෂ්ටිය පහ වෙලා ගියා නම් පූර්ණ වශයෙන් ඒත් එක්කම සංඥා විපල්යාසයක් තිබෙන ඒකත් පහ වෙලා ගියා නම් චිත්ත විපල්යාසයක් තිබෙන ඒකත් පහ වෙලා ගියා නම් පින්වතුනි ආන් එතනින් පස්සේ ඔය මොන දුකක්වත් නැහැ. ඔය මොන දුකක් හෙවත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක නැහැ. හැබැයි සාරිපුත්තන් වහන්සේලාත් පින්වතුනි කොන් දෙකක්ම ආවේ නැතුවද්ද තථාගතයන් වහන්සේ මේ දුක දේශනා කරපු උත්තමයන් වහන්සේලාත් පින්වතුනි කිසියෙක් එක්කම ආවේ නැද්ද? බඩේ අමාරුවක් හැදුන්නේ නැද්ද? කොන්දේ අමාරුවක් හැදුන්නේ නැද්ද? ඇඟ බොහොම දිරාපත් වෙලා වතුර තිබහ ආදී වශයෙන් නොඑක ආකාරයේ පීඩාවන් ආවේ නැද්ද? අර දේවදත්ත හාමුදුරුවෝ ගල පෙරලපු වෙලාවෙ පින්වතුනි උන්වහන්සේගේ ශ්‍රී පාදේ ශ්‍රී දේහේ තුවාල වුණ නැද්ද? තේලයි දුකක් හටගත්තේ නැද්ද? එහෙනම් උන්වහන්සේ නසලද දුක? ඔබ හිතාගත්තොත් මේ වේදනාවෙන් ඇතිවෙන දුක ගැනයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්න කියලා. ඔය තැන්වලින් ඔබ ඉදිරිපත් කරන කාරණාව ගැළපෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ දුක කියන එක නිරුද්ධ කරගත උත්තමයක. උන්වහන්සේ කය පීඩාවට පත් වුණා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් පින්වතුනි කය නිසා උන්වහන්සේ මානසික පීඩාවට පත් වුණේ නැහැ. ඒකට හේතුව අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගත යම් දුකක් තිබ්බා නම් ආන්ගේ දුක පහ වෙලා ගියා. අවිද්‍යාව තෘෂ්ණාව පහ වෙලා ගිය මොහොත. ඉතින් පස්සේ උන්වහන්සේ නිදහස්. කොච්චර කය පීඩාවට පත් වුණත් ඒ කායික පීඩාව නිසා මාත්‍රයක තරම්වත් මානසික පීඩාවක් හටගන්නේ. ඉතින් ඒ වගේම පින්වතුනි අපි ජී සතිය කතා වුණා. අපර මතක ඇති මේ වෙන් කරගන්න ස්වභාවය ගැන. මේ ලෝකේ දේවල් ලෝකේ බිහි වෙලා තියෙන්නේ සහ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ ඔබටවත් මටවත් නෙමෙයි කියන කාරණාව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්වතුනි මේ වටාත්ත මේ ලෝකෙට පහළ වුණේ මං වෙනුවෙන්ද නැත්නම් වෙනත් ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන්ද? මේක කොයිවත් ගහලා තියනවද? මේක මට අයිති එකක් කියලා. ගැහුවා කියමුකෝ. එතකොට දැන් ඒක මට අයිතිද? වෙන කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න බැරිද? ඒ කියන්නේ පාවිච්චි කරොත් පාවිච්චි වෙන්නේ නැද්ද? මේ මෙතන තියෙන මයික් එකෙන් පින්වතුනි මං කතා කරොත් විතර දැහෙන්නේ. ඒ කියන්නේ මේක මං වෙනුවෙන් පහළ වෙච්ච එකක්ද? කවුරු කතා කරත් ඇහෙන්නේ නැද්ද? දැන් මේ දේශනාගෙන සමහරට ඔය බිත්තියේ ඉන්න හොනේ චුච්චුක් ගන්න. ඇහෙන්නේ නැද්ද ඒකත්? තමර ඔබට ඇහිලා තියෙන. එතකොට එහෙනම් දැන් මේ මයික් එක හදලා තියෙන පින්වතුනේ මට කතා කරන්න නේද? මට කතා කරන්න නම් මට දේශනා කරන්න මේ මයික් එක හැදලා තියෙන්නේ. එහෙනම් කොහොමද හුණ චුච්චුක් ගාපි ගහමු? ඒක ඇහෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. දැන් එහෙම නැත්නම් මිනිස්සුන්ට කතා කරන්න. මිනිස්සෙක් කතා කරොත් හරි මිනිස්සුන්ට කතා කරන්නයි මේක හදලා තියෙන්නේ. ඒක නිසා හුණෙක් සද්ද කළොත් ඇහෙන්නේ නැහැ. එහෙමද? අනේකව තෝරගන්න ඕනේ පින්වතුනි. ඔය ඔක්කොම මේ හිතෙන් වෙන් කරගන්න ස්වභාවයවල ඔය තියෙන්නේ. මනුස්සයෙක්ට කතා කරන්නද මයික් එක තියෙන්නේ? නැත්නම් ශබ්දයක් රෙකෝඩ් කරගන්නද? නැත්නම් ශබ්දයක් නැත්නම් මේ ශබ්ද ශක්තිය විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කරන්නද මයික් එකක් තියෙන්නේ? දැන් සමහරට මේ දේශනාව කරගෙන යනකොට තියෙන මහා වර්ෂාවක් එහෙම ඇදහැරුණා. එතකොට ලොකු ගෝසාවක් එනවා. එතකොට අපේ මේ දේශනාව එඩිට් කරන පිරිසට සිද්ධ වෙනවා එක එක උප්පර වැටි යොදාගෙන ඒ තාක්ෂණය පාවිච්චි කරලා එක එක නොයිස් ෆිල්ටර්ස් එහෙම පාවිච්චි කරලා ඒ ශබ්දය අයින් කරන්න. දැන් මේ මයික් එක හදලා තියෙන පින්වතුනි මට දේශනා කරන්න නම් කොහොමද වැස්සක් වැදහැළුනහම ඒ ශබ්දය ඇහෙන්නේ? මේ ටකරන් උන්ට වැදෙන ශබ්දය ඇහෙන විදිහක් නැහැ නේ. ඇස්තස්ත ෂීට් ටුට වැටෙන සද්ද ඇහෙන විදිහක් නැහැ නේද මේකට එහෙනම්. දැන් ඉන්න මයික් එක හැදිලා තියෙන මට දේශනා කරන්න. ද නැත්නම් ඔබට දේශනා කරන්න. නැත්නම් වෙන ස්වාමීන් වහන්සේනමකට දේශනා කරන්න. මයික් එකක් තියෙන තැනකට මේ මොකටද? ශබ්ද ශක්තිය. කාගේ ශබ්ද ශක්තියද? අන්න ආයෙත් වැඩි ප්‍රශ්නයක් අහුවා කියලා ඔබට දැන් තේරෙනවා. ශබ්ද ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමක් තමයි දින මයික් එකකින් සිද්ධ වෙන්නේ. ඒ ශබ්ද ශක්තිය මොක වුණත් අදාළ නැහැ නේද? මොක වුණත් අදාළ නැත්නම් පින්දින කාගේද කියන ප්‍රශ්නේ අදාළ වෙනවද? ඔන්න ඒ කාරණේ අපින් හොඳට තේරුම් ගන්න. ඒකම ඔබෙන් එදා ඉස්සලා පෙන්වලා මේ පීරිසියක් අරගෙන අතට. මේ පීරිසිය කොහෙද ගහලා තියෙන්නේ? මේක මේ නැත්නම් පීරිසි කෝප්පේ. ඒ කෝප්පේ කොහෙද ගහලා තියෙන්නේ? මට වතුර බොන්න හදපු එකක් කියලා. නැත්නම් මට ගිලන්පස වළඳන්න හදපු එකක් කියලා කොහෙද ගහලා තියෙන්නේ? ආ ගහලා තිබ්බ කියලා මොකෝ? සමහර ඔබ කෙනෙක්ට ටැග් ගා දෙනවා නමත් ගහලා. ඔය සමහර කෝප්ප තියෙන්නේ. එයාලා print කරලා තියෙන නමත් හිටා. ඒ කියන්නේ තව කෙනෙක් වතුර බිව්වොත් පෙවෙන්නේ නැද්ද එයාට? වතුර ටික කටගාමට මැහිලා කෝප්පේ හෑන්ඩ් බ්‍රේක් ගහනවාද? අපි යන්නේ මෙතනින් හැද මේ අපි මේක හදලා තියෙන්නේ මෙයාට බොන්න නෙමෙයි. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? කාටවත් වතුර බොන්න නෙමෙයි පින්දින කෝපයක් හදලා තියෙන්නේ. එහෙනම් වතුර බොන්න නෙමෙයි කෝපය හදලා තියෙන්නේ. වතුර බොන්න තමයි. කාටද? අන්න එතනයි ප්‍රශ්න. වතුර බොන්න කෝපයක් හදුවා මිසක් පින්දින කාටවත් වතුර බොන්න කෝපයක් හදුවේ නැහැ. කාටවත් මොකක්වත් කරන්න කෝපයක් හදලා නැහැ. මොකද කෝපය හැදුවේ කාටවත් නෙමෙයි. වතුර බොන්න. ඔය දෙක පින්තුනි තියෙන වෙනස හොඳට තේරුම් ගන්න. දැන් ගෙදර ටීවී එකක් තියෙනවා. දැන් සමහර ගෙවල් වල පින්තුනි හරියට රණ්ඩු ඇති වෙනවා. ටීවී බලන්න පවුලේ අය වාඩි වුණාට පස්සේ. ඇයි ඒ? ඔබ දන්නවනේ දැන් මෙව්වා. දැන් නම් සමහර නැතුව තිස්සර නම්. හොඳ සමගින් ඉන්න පවුල් පින්තුනි අන්තිමන ඩිවෝස් වෙන මට්ටමට යනවා. බලන channel එක මොකද්ද කියලා තෝරගන්න බැරි වුණා. ඇයි? මාත්‍යා මහන්සිලා ඇවිල්ලා කකුල් දෙකත් උඩ දාගෙන රිමෝට් එක අරගෙන දැන් ඉතින් ඕක ඔබන. කළා මාත්‍යාට ඕන channel එක දාගන්න. ඊට පස්සේ නෝනත් ඇවිල්ලා වාඩි වෙනවා එහා පැත්තේ. ඊළඟ ඉස්කෝලේ ගිහිල්ලා ආපු දරුවෝ ටිකත් වාඩිනවා එහා පැත්තේ. දැන් ආ රිමෝට් එක channel එක දාලා තියෙන පැත්තකින් තියද්දී නෝනත් ඕක ගන්නවා අතට. මේ මොනවද මේ මෙව බලන්න පුළුවන් නේ? කියලා එයා දානවා එයාට ඕනේ. අනේ මොකක්ද අම්මා ඕ බලන්න පුළුවන්ද කියලා පුතාරේ මේකක් දානවා. දැන් තාත්තා කියනවා උඹලට තේරෙන්නේ නැද්ද බලව මේ මමයි මහන්සිලා මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ටීවී එක ගෙනල්ලා තියෙන්නේ. මට ඕන දේවල් බලන්න කියලා. ඊට පස්සේ තාත්තා රායි තාත්තා රෝන් channel එක දානවා. ඉතින් අම්මත් ඉතින් ගස්සගෙන නැගිටලා යනවා යන්න එතකොට. ඊට පස්සේ එදා රෑට දෙන්න කතා කරන්නේ. ඊළඟ දවසේ දුද නැගිටලා ඉන්න මූණ තෙල්ලගෙන ඉන්නවා. ඇයි අර කලින් දවසේ රෑ රණ්ඩු වෙච්ච නිසා. ඉතින් ඊට පස්සේ මම කරේ පොඩි වයින් බස්මක් උනාට පස්සේ මට නම් බයවත් එක ජීවත් වෙන එකක් ආයේ මට අරව දෙනවා මේව දෙනවා කිය කිය අන්තිමට මට ඕන channel එකක් බලන්න හම්බෙන්නේ මං යනවා අපේ අම්මලා ගියා. දැන් පටන් ගත්තේ කොතනින්ද? ටීවී එකේ නම් තියෙන්නේ කාට බලන්නද? මට බලන්න. ටීවී එකේ පින්දිනේ කොහෙද තියෙන්නේ මට බලන්න. ඔය ටීවී එක පින්දිනේ නායි පැක් කරගෙන අරන් යනකොට ටීවී එක හදපු කම්පැනියට ආන්ගෙන් කම්පැනි අයිතිකාර මහත්තයෙන් අහලා බලන්න, මහත්තයෝ මේ ටීවී එක හැදුවේ මට බලන්න නේද කියලා. කොතනකවත් එහෙම තියනවද පින්දිනේ? කාටවත් බලන්න ටීවී හදනවා. කාටවත් බලන්න ටීවී හදන්නේ නෑනේ. ටීවී හදන්නේ මොකටද? බලන්න. නිසා කාටවත් බලන්නේ නෑ. දැන් ඔබ ඔන්න ඔය විදිහට පින්දුන අපි එදා ඒ ගීසතේ කතා වෙච්ච විදිහට ඔබ මේ ලෝකේ තියෙන හැම දෙයක් දිහාම බලන්න පටන් ගන්න. ඔබ ඉස්සර පටන් ගන්න බාහිර ලෝකේ. පස්සේ අපි එමු අතුලට. පස්සේ ඔබට තේරෙයි තියෙන මේ අත හැදිලා තින්නේ ඔබට දේවල් ගන්න නෙමෙයි කියලා. අද ඔබට හිතෙනවා මේ අත තියෙන්නේ ඔබට අවශ්‍ය දේවල් අල්ලගන්න, ඔබට අවශ්‍ය දේවල් කරන්න, ඔබට බත් කන්න මේ ඔබේ අත. ඕකත් මහා මුලාව. නව දීර්ඝ කලින් තේරුම් ගන්න බලන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් දිහා. තයිද ඔබ නිකමට ඔබේ වාහනේ නවත්තන්නේ ගෙදර ඉස්සරහා කියලා ගේට්ටු ඉස්සරහා. සමහර ඕන දවස් ඕන තරම් දවස් ඇති තින්නේ ඔබ කඩේ හරි කොහේ හරි ගිහලා වාහනේ පදවගෙන එනකොට ඔබ හැමදාම වාහනේ නවතන දාන වෙන මිනිස්සෙක් කියලා වාහනේ ගාලා. දැන් එතන පින්නේ එයාට වාහනේ ගහන්න පුළුවන් උනේ. දැන් වාහනේ එයාගේ වාහනේ ඇවිල්ලා නැවතුම නැවතුන් නැද්ද එතන වාහනේ? එහෙනම් ඔබේ වාහනේ නැවතුනහම මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක වෙන කෙනෙක් කියලා වාහනේ ගත්තොත් එකපාරට වාහනේ විසිකේනවා නේද? එහෙම නෑ නේද? ඕන වාහනයක් එතන දැල්ලා ගහන්න පුළුවන්. ඇයි ඒ? ඒක ඔබේ දන නෙමෙයි නිසා. ඒක තියෙන පින්තුන ඔබේ වාහනේ ගහන නෙමෙයි, ඒක තියෙන වාහනේ ගහන. නැත්තම් වාහනයක් නවත්තන්න. අපි මොකක් කාර් පාකින් ස්පේස් එකක් කියලා ඔන්න රිසර්ව් කියලා ගහලා තියෙනවා. හරි. එහෙම ඇති. සමහර ඔබ වැඩ කරන ආයතනයේ ඔබට ගහලා ඇති කාර් පාකින් ස්පේස් එක රිසර්ව් කියලා වෙන් කළා. සමහර ඔබේ නම්බර් ප්ලේට් එකක් ගහලා ඇති ඒ තැන. දැන් ඔබ කියන්නේ පිළි වෙන මනුස්සිට කියලා යගේ වාහනේ එතන නැවතුත් එහෙම. ඒ වාහනේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් එක ගහපු ගමන් වාහනේ සුන් ගාලා විසිකේලා නේද කරේ. දැන් උඩ ගිහලා බිම් වැටෙනවා. මොකද එතන තියෙන්නේ අදාළ වාහන විතරයි. වෙන වාහන ගහන්න බෑ එතන. එහෙම නෑ නේද? ඒ නිසා නේද පින්ද මිනිස්සු ඊට පස්සේ රණ්ඩු වෙන්නේ. මේ මගේ කාර් පාකින් ස්පොට් එකයි වාගේ වාහනේ ගෑවේ. එහෙනම් මේ කාර් පාකින් ස්පොට් එක පින්දනේ ඔබේද නැත්නම් ඔබ ඔබේ කියලා හිතන් ඉන්නවා? දැන් ඔබේ තමයි. ඒ එක කෝණයකින් බැලුවහම ඒ මේ ලෝකේ සම්මුතියෙන් බැලුවහම සම්මුති වශයෙන් හැමෝම එකඟ වෙලා තියෙන ඔබට ඒ පාකින් ස්පොට් එක දීලා ඒක ඔබේ නම ප්ලේට් එකේ ගහලා තියෙන. හරි. ඒක සම්මුතිය. මතකයි සම්මුතිය තියෙන ජීවිතය. දැන් මේක තේරුම් ගත්ත කියලා ඔබට බෑ ගිහිල්ලා ඕන ඕන තැනින් ඔබේ වාහනේ ගන්න. ඒකයි ඒගොල්ලෝ වාහනේ උස්සන් යයි පොලිසියෙන් අරගෙන. ලංකාවේ නම් කොහොමද දන්නේ? වෙන රටවල එහෙම ඇති වෙනවා. Taman dadal නැත්නම් තැනක වාහනේ ගහලා තිබ්බොත් ඊට පස්සේ යාඩ් එකට ගිහලා බේර ගන්න ඕනේ වාහනේ. වාහනේ අරන් යනවා. නැත්නම් ඒගොල්ලෝ වාහනේ ලොක් කරලා යනවා. එතෙන් හැර වාහනේ එලවන්න බෑ. පොලිසියට කතා කරන්න. ගල දඩය තියෙන එක ගෙවලා ඉන්නවා. එහෙනම් සම්මුතිය අපි ඒ දේ ජීවත් වෙනවා. නමුත් මෙන්නේ මම මේ කියන්නේ අවබෝධ කරගන්න ඕන කාරණාවක්. දුකෙන් නිදහස් වෙන්න. සම්මුතිය ජීවත් වෙන්නේ ඇයි? ඒ ලෝකෙට අනුව කටයුතු කරන්නේ. අවබෝධ කරන්නේ මොකටද? දුකෙන් නිදහස් වෙන්න. නමුත් සම්මුතියට අනුකූලව ජීවත් වෙන්නේ නැත්නම් පින්වතුනි ඔබට දුකෙන් නිදහස් වෙනවා කියන කාරණාව කරන්න වෙලාවක් නැති වෙයි. ඇයි? අර සම්මුතියට අනුව කටයුතු කරන්නේ නැතුව ඔබට ඕන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා ඇති වෙන ප්‍රශ්න කෝටියක් විතර ඔබට හැමදාම විසින විසින ඉන්න එක කවදාකවත් ඔබට දුකෙන් නිදහස වෙනවම් වෙන්නේ නැහැ. ආංගිකයි සම්මුතියේ මොකද්ද තියෙන දාලා තියෙන ක්‍රමවේදය ඒකට අනුව කටයුතු කරනවා. ඒ අතර පින්විතනේ යථාර්ථය අවබෝධ කරගන්න. එහෙනම් යථාර්ථවාදී බැලුවම පින්විතනේ ඔය කාර් පාකින් ස්පොට් එකක් මිසක් ඔබේ කාර් පාකින් ස්පොට් එක නෙමෙයි. ඒ නිසා තමයි ඔබ ඔය ආයතනය දාලා ගියාට පස්සේ ඒගොල්ලෝ ඒක රිසර්වේෂන් එක වෙන කෙනෙක්ට දෙන්නේ. දැන් හොටෙල් රූම් එකක් ගන්න. කාර් පාකින් ස්පොට් එකක් වගේ නෙමෙයි හොටෙල් රූම් එකක්. හොටෙල් රූම් එකක් ඔබ වෙනුවෙන් වෙන් කරනවා. දැන් ඒක ඔබේ රූම් එක දෙතේ තියෙනවා. එහෙමනම් පින්විතනේ හොටෙල් එකක දෙන ගෙස්ලා හැමෝටම කාමර අලුතෙන් හදන්න වෙනවනේ. දැන් ඔබ අද ගිහිල්ලා පින්විතනේ දවසක් ඉඳලා ආයේ උදේදී යනවා බඩුත් පැක් කරගෙන. පැයක් ඇතුළත පින්විතනේ කාමරේ සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා ඊළඟ දින ගෙස්ට් දෙනවද නැද්ද? ඒ ගෙස්ට් එක ඒ කාමර ඇතුළේ ඇතුළත නම් දින එයාට දැනෙනවා මේ මේ මේක නම් මගේ කාමරේ නෙමෙයි වගේ. මේක මම හිතන මේ ඉස්සල කාහිරු මනුස්සයෙක්ගේ කාමරේ. මෙයා දැනෙනවා දැනෙනවා වගේ. එහෙම දැනනවද ඒකවල? එහෙම ගන්න. එහෙනම් ඒක ඔබේ වුණේ නෑ නේද? ඔබේ වුණා නම් දින දොර ඇරගෙන ඇතුළට යන්න හදලා යන්න බැරි වෙන්න ඕනේ. මෙයා ඉස්සරහනේ මොකද හැප්පෙනවා වගේ. දොර ඇරලා තියෙන යන්නත් පුළුවන් වගේ නමුත් යන්න බෑ. ඉස්සරහට අඩිය තියදී ඩොග් ගාල හැප්පෙනවා. ඇයි? ඔබේනේ කාමරේ එයාගේ නෙමෙයි. එහෙම නෑනේ. ඕනේ නෑ මිනිස්සුනේ බල්ලෙක් වුණා ගිහලා ලගින්න පුළුවන් ඔක ඇතුළේ. ඇයි ඒ? ඒ කාමරේ ඔබේ නෙමෙයි නිසා. හැබැයි ඔබේ කියලා හිතා ගන්න පුළුවන්. මිනිස්සු රණ්ඩු වෙන්නේ නැද්ද? තමුසෙ මොකද මගේ කාමරේට ආවේ? මගෙන් අහන්නේ නැතුව. දැක්කද? ඒකයි මම කියන්නේ. මේ 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 කාරණාව කියන්නේ අන්නේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන. අවබෝධයක් නැති නිසා නෙමෙයිද වැරදිලා හරි මිනිස්සෙක් තමන්ගේ කාමරේට ආවොත් අර මිනිස්සයා දින අර මිනිස්සයා කන්න හදන්නේ ඊට පස්සේ. ජීවිත කාලයක් නඩු කියනවනේ පින්දින ඊට පස්සේ. මේ ඉඩමේ මායිම චුට්ටක් අඟලක් මේ අඟලෙන් 10න් පංගුවක් පොඩ්ඩක් එහෙම වුණත් එන්නේ. මරන් කන්න තරහ ඇති වෙන මිනිස්සු. මිනිස්සු මරා ගන්න ඇත්තටම. මේ සම්මුති ලෝකේ වැඩ වාසය කරන රහතන් වහන්සේලා උන්වහන්සේලා දන්න උන්වහන්සේගේ කුටිය කොයි කුටියද කියලා. ඒ නිසා උන්වහන්සේ උන්වහන්සේගේ කුටියේ හැරෙන වෙන කුටියක කියලා සැතපෙන්නේ. අද කාලේ ඉන්න රහතන් වහන්සේලා අපි නෝ රහතන් වහන්සේනම 15 වෙනුත් ඉන්නේ උන්වහන්සේගේ දත් බුරුසින් තමයි උන්වහන්සේ දත්ම දෙන්නේ. මේ ඔක්කොම එකයි කියලා උන්වහන්සේට කියලා අහුවෙන එකෙන් දත්ම දෙන්නේ නැහැ. ඒක විකාරයක් නෙමෙයි මොනත් එහෙම. එහෙනම් උන්වහන්සේ දන්න උන්වහන්සේගේ සිවුර මොකද්ද? උන්වහන්සේගේ පාත්‍රය මොකද්ද? උන්වහන්සේ දත් බදින බුරුසු මොකද්ද? උන්වහන්සේ දන්න ඔය ටික. ඒවා සම්මුති ලෝකයේ තියෙන ඒ ප්‍රශ්නෙන්නේ නැහැ. හැබැයි යමෙක් රහතන් වහන්සේ නමක් නෙමෙයි නං අපි හිතමු සෝතාපන්නෙක් වත් නෙමෙයි කියලා පෘථග්ජනෙක්. තමන්ගේ ඇඳේ තව කෙනෙක් නිදාගින්නව දැක්කහම පින්විතනේ එයාට මේ වැරදි තැන නේද මෙයා නිදන් ඉන්නේ කියලා තේරෙනව විතරක් නෙමෙයි එහෙම හැඟීමකුත් වෙනවා. අන්න එතන තියෙන ප්‍රශ්න. මොකද දැනුම කියලා කියන්නේ එකක් පින්විතනේ හැඟීම කියලා කියන්නේ තව එකක්. මම මේ කතා කරන්නේ වැරදි හැඟීමක් කියන එක ගැන. දැනුමෙන් දන්නෝ මේක මගේ කුටිය මේක උන්වහන්සේගේ කුටිය. මේ කුටි දෙකක් මේ තියෙනවා. ඒ නිසා තමන් ගිහලා තමන්ගේ කුටිය සත වෙනවා. තව කෙනෙක්ගේ කුටිය සත වෙන්නේ නැතුව. ඒ රහතන් වහන්සේ. පෘථග්ජනයන් තින්දින ගිහිල්ලා තමන් නිදාගන්න කාමරේ නිදාගනවා. තව කෙනෙක්ගේ කාමරේ දෙන්නේ නැතුව. නමුත් අපි හිතමු. ඒ මනුස්සයා තමන්ගේ කියලා හිතාගෙන යන වෙන කාමරයකට. ගිහිල්ලා ඒක නිදාගන්නවා. එයාට බැලු බැලමද අඳුර ගන්න බෑ මේ මගේ කාමරේ නෙමෙයි කියලා. ඒක වගේම කාමර. දැන් මේ කාමරේ අයිතිකාර මනුස්සයා ආවට පස්සේ තියෙන නර මනුස්සයාට මොන තරම්නම් දේවල් කියනවද? බයිනාම්, දොස් කියනවද? එහෙම වෙන්න පුළුවන් නේ. බෑ නෙමෙයිනේ. හේතුව මොකද්ද? දැනුමෙන් විතරක් නෙමෙයි තියෙන යාර හැංගීමෙන්ම හිතනවා මේක මගේ කාමරේ. මගේ කාමරේ මොකෝ මේ වෙන එකෙක් ඇවිල්ලා ඉන්නේ කියලා. කලේ මනුස්සය මොකද කරන්නේ? අර ඒ කාමරේට වැරදිලා ආපු මනුස්සයාට එක්ක බයිනව එලව ගන්නවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඒ කාමරේටලා ඉන්නවා. ඒකයි මං කිව්වේ කාමරයට බල්ලොත් ලගින්න පුළුවන් කියලා. මිනිස්සු විතරක් නෙමෙයි කියලා. දැන් කල්පනා කරලා බලන්න. ඉතින් ඕනම කෙනෙක්ට ওই කාමරය ඇතුළට එන්න පුළුවන් නම් ওই කාමරේ ඔබේ කාමරේ දැන් ওই ගෙදර ඔබ ජීවත් වෙන ගෙදර පොඩ්ඩක් හිතලා බලන්න තියෙනවා. දැන් එක එක කෙනාට කාමර වෙන් කරලා තියෙනවා නේද ගෙදර? අම්මයි තාත්තයි ඉන්න කාමරය. ලොකු දුව ඉන්න කාමරය. චූටි පුතා ඉන්න කාමරය. ආච්චි අම්මගේ කාමරය. දැන් ඇත්තටම ඔය කාමර ඔහොම කියලා වෙන් කරලා තියන්නත් ඕනේ පිංගු නේද? වෙන් වෙලා නැති නිසානේ නේද? හොඳට බලන්න කල්පනා කරලා මම මේ කියන කාරණා. මට කියන්න දැන් අපි පොඩ වෙන උදාහරණයක් දෙමු. අපර මේක තව හොඳට තේරුම් ගන්න. දැන් හැම ඉඩමකට තියෙන නේද ඔප්පුවක්? හැම ඉඩමකටම ඔප්පුවක් තියෙනවා. ඔප්පුවක් තියෙන ඕනේ පිංගුදුනේ ඒ ඉඩම් වෙන් වෙලා නැති නිසානේ නේද? ඔබගේ මොකක්ද ඒ කියන හරුපය ප්‍රහාම? ඉඩමකින් ඔප්පුවකින් කරන්නේ ඉඩම වෙන් වෙලා තියෙන බව කියන එක නෑ. ඉඩම වෙන් වුණා නම් ඔප්පුව නැන්. ඔප්පුව මොකටද ඕනේ? කතා කරගෙන එකඟතාවයකට එන්න. අපි වෙන් වුණා වගේ ඉමු ඈ. ඔන්න ඔබට. මොකද වෙන්නේ ඉඩම ඇත්තටම වෙන් වුණා නම් මොකටද ඔප්පුව? දේනම් පින්නේ ඉඩමේ අයිතිකාරය හැරෙන්න වෙන කෙනෙක් යන්න බෑ ඉඩම ඇතුළට. යවෙන්නේ නැහැ. යන්න හදද්දී යවෙන්නේ නැහැ. නමුත් යන්න පුළුවන් නේද? ඉඩමේ වැටමායිම ගහද්දී පින්නේ පොල් ගහක් තියෙනවා. මේ පොල් ගහ මේ පැත්තේද මේ පැත්තේද? දැන් ওই පොල් ගහ ওই ඉඩම් දෙකෙන් එකකට අයිති නම් පින්නතුනේ. දැන් වැට ගහම ඉඩම් දෙකකට බෙදෙනවනේ. ඔය පොල් ගහ පිටින් මේ ඉදමට හෝ මේ ඉදමට හරි අයිති නම් දැන් ඔය වැට ගහන් යද්දී පිටින් වැරදි පැත්තෙන් ගහන්න බැරි වෙන්න ඕනේ. ඉතින් එහෙනම් ගහන් යන්නයි තියෙන්නේ හරි පැත්තට වැඩි. එහෙම නැහැනේ. ඒ වගේම පිටින් මේ පොල් ගහ අයිති මෙහා පැත්තේ තියෙන ඉදමට නම් එහෙනම් ඒ පොල් ගහේ හැදෙන පොල් ගෙඩි පාවිච්චියට ගන්න පුළුවන් ඒ අදාළ ඉදමේ හැට විතරයි වෙන්න ඕනේ. එහෙමත් නැහැ නේද? අනෙක් මිනිසුන්ටත් තියෙන මේ ගහේ ගෙඩි කන්න බැරිද? ඒ නිසා නෙමෙයිද ඔප්පුවක් ඕනේ? ඔප්පුවකින් කරන්නේ මොකක්ද? ඔප්පුවකින් කරන්නේ ඔප්පු කරලා පෙන්නනවා. මේ ඉඩම ආවල් කෙනාගේ කියලා. ඔප්පු කරලා පෙන්නන වෙලා තියෙනම පින්තුනේ වෙන් වෙලා නැති නිසා නෙමෙයි. නැත්තම් මොකටද ඔප්පු කරන්නේ? යමක් ඔප්පු කරන්න වෙනව නම් පින්වතුනි ඒ කියන්නේ හැමෝම මේක පිළිගන්නේ නැහැ කියන එක නේද? ඒ කියන්නේ ඔප්පු කරන්න වෙන්නේ. දැන් ඒ කාරණාව නේද මට ඔබට විවාහ සහතිකය ගැන කියන්න වෙන්නේ. ඉඩම් වෙන් කරගන්න ඉඩම් ඔප්පුවක් ගත්තා. නෑ නෝනා වෙන් කරගන්න. මොකද්ද ගෙනාවේ? දැන් විවාහ සහතිකයක් තියෙනවා කියලා කියන්නේ පින්වතුනි ඔය නෝනා ඔබට අයිති නැහැ කියන එක නෙමෙයි. එතකොට අල්ලපු ගෙදර මනුස්සයරද අපේ හඳුනේ ඇයිති? තේරුම් ගන්න බැදී මම මේ කියන කාරණා මොකටද විවාහ සාතිකය ඕනේ? යම් දවසක කාට හරි පෙන්වන්න සිද්ධ වෙනවා මේ නෝනා මගේ මේ කොලේ බලන්නකෝ මේ කොලේ මේ තියෙන මේ නෝනා මගේ. ඉතින් නෝනා ඔබේ නම් කොලයක් මොකටද? පෙන්න මේක. නෝනාගේ මූණ දැක්කම තේරුම් ගන්න ආ මේ නෝනා අර මහත්යගේ තමයි. එහෙම කියන්න පුළුවන් වෙන්නේ නැහැ දැක්ක ගමන්. තේනවන්න පුළුවන් නේද පින්නේ ඔබ අතහැරලා දාලා ගිහින් වෙන මනුස්සයෙක් අසාද බඳින්න බැරිද? ඇයි බැඳෙන්නේ නැද්ද බැඳහම්? බැරිද මනුස්සයෙක් දෙපාර පෝරුව කරන්න නැගින්? දෙවැනි පාරකුත් පෝරුව කරන්න නැගින්න නම් හරණයි මනුස්සයා පෝරුවට නෙමෙයි පෝරකේට යන්න ඕනේ. නමුත් මං කියන්නේ පින්නේ පෝරුවට නැගින්න බැරි නෑනේ ඒ මනුස්සයාට. ඕනේ නම් ඉතින් එහෙම කරන්න පුළුවන් කියලා කියන්නේ තියෙන අර මනස ඔබේද? ඔබ කසාද බඳපු බිරිඳ අවුරුදු පහකට පස්සේ වෙන මනසෙක් කසාද බඳිනවා. එහෙනම් ඔබට හැඟීමක් ආව නේද කසාද බඳපු දවසේ? ඔයා නම් මගේමයි. ඔයා කාගේවත් නෙමෙයි මගේමයි. එයත් කියන්නේ නැති අනේ ඕවානේ ඔයත් මගේම ඔයා මගේ පණ. දැන් ඉන්නේ ශෝකේ කරපින් වෙන මනසක පණ වෙලා. දැන් ඔබේ පණ වෙන මනුස්සෙක් ගහන. හරි වැඩන්නේ කිව්වෙ නේද? ඒ ඔබේ දෙහ නම් ඒ බිරිඳ. ඒ නිසා නෙමෙයි විවාහ සාතිකය ඕනේ. මෙයා මගේ කියලා ඔප්පු කරන විවාහ සාතිකයක් ඕනේ. මගේ නම් මොකටද ඔප්පු කරන්නේ? දැන් ඔබගා සාතිකයා තියෙනවා මේ අත ඔබේ කියලා ඔප්පු කරන්න. නෑ කොහෙද කොල කැලේ ගලීරද මේ අත මගේ. ඒක එක්කත් එන්න එපා මේක තමන්ගේ කියලා කියන්නේ. මේක මගේ අත මේ. අතත් ඔබේ නෙමෙයි. නමුත් අපි එතන පස්සේ මොකෝ? දැන්ට ඔබ නිකන් මම මේ කියන කාරණාව තේරුම් ගන්න. මේ අත ඔබේ කියලා ඔප්පු කරන්න ඔබට සාධිකයක් ඕනේ නැහැ නේද? අරදරම් කියන්නේ ඇඟට හරි හයි වෙලා තියෙනවානේ. හා? ඒක අරදරම් කියන්නේ හරි. හා හා. ඇඟේ කැල්ලන්නේ නෑ ඔබේ. මම කියන්නේ ඒ නෝන ඔබේ කියලා ඔබට පෙන්වන්න කොලයක් ඕනේ වුණා නේ. ඒ නිසා නෙමෙයිද මේ මේ කොලේ පෙන්වන්න බැරි නම් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ උසාවියේ. උසාවියෙන් පිළිගන්නේ ඔබේ කියලා. ඔබේ කියදර ඔබේ කියලා පිළිගන්නේ උසාවියෙන්. ඉදම ඔබේ කියලා ඔබට ඔප්පු කරලා වෙන්න බැරිද? දැන් ඔබේ සල්ලි ටික. account එකක් තියෙනවා සල්ලි ටිකක් තියෙනවා. ඇයි ඔබ චෙක් පතක් ලියද්දී අස්සම් කරන්නේ? ඇයි ඔබට කාඩ් එකක් දීලා එකට PIN එකක් දීලා තියෙන්නේ? මේ නේ. ඒ account එක ඔබේ නා. මොකටද කාඩ් එක ගාලා PIN එක ගහන්න ඕන? කාඩ් එක දැම්ම ගමන් සල්ලි එන්න එපා. ඇයි PIN එකක් ඕන? මොකද තව කෙනෙක් දන්නේ නැති දෙයක් ඔබ දැනන් ඉන්න වෙනවා. නැත්තම් ඕන කෙනෙක්ට පුළුවන් එකෙන් සල්ලි ගන්න. ඕන කෙනෙක්ට එකෙන් සල්ලි ගන්න පුළුවන් නම් එන්නේ account එක ඔබේද? හරි නා වෙන කෙනෙක් ගන්න යදි එන්නේ නැති වෙන්න ඕනේ නේද සල්ලි? ඔබේ න හොඳට තේරුම් ගන්න විදිහ මම මේ කියන කාරණා ටික. ඒක මංගේ මුලින් බලන්න වටේ තියෙන ලෝකෙ දිහා. ඔය තියෙන මොන දේද ඔබේ? ඔබ වෙනුවෙන් පහළ වෙච්ච එක දෙයක් මට ඔබ කියන්න. මම පස්සේ ඔබට පෙන්වලා දෙන්නම් ඔය ඇඟවත් ඔබට අයිති කොටස නෙමෙයි කියලා. තියා බිනු ඔය හිතවත් ඔබේ නෙමෙයි. හිතවත් කියන මේ හිතවත් නෙමෙයි. හිතවත් ඔබේ නෙමෙයි. ඒ තරම්වත් ඔබේ නෙමෙයි පිටුතුනි. නමුත් අපි එතනට පස්සේම නමුත් ඔබ දැනට පොඩ්ඩක් ඔබ නිකන් සාමාන්‍ය ගෙදර ඉනවා ඔබට හිතෙනවා මේ බලන්නේ මං කොච්චර හොඳට ජීවත් වෙන මනුස්සෙක් මේ ඔක්කොම අරගෙන. මේ කන්දත් මගේ තමයි අර කන්දත් මගේ තමයි මේ හැම කන්දම අපේ තමයි. ඔබට එහෙම හිතෙනවා ඇති. මේ ටීවී බලන්න ලොකු ටීවී මගේ ටීවී කියලා කාර් එක බලන්න කාර් නියම කාර් කාටවත් නැහැ මේවයි කාර් එකයි කාර් එක තරම්. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. දහම් ආබෝධ නැතිකම තමයි ඒ. ඔබේ නම් කාර් එක පින්වතුනේ මොකටද ඔබ ගත්තේ සල්ලි දීලා? ඔබේ නේක. ආ සල්ලි දිනන පස්සේද ඔබේ? ඊට කලින් ඔබේ නෙමෙයි. දැන් ඔබේ. ආ දැන් ඔබේ නම් හොරු අරන් යන්නේ කොහොමද ඔබ? දැන් ඔබේනේ. ආ හොරෙක් කාර් එක ඇරලා තියෙනවා, දොර ඇරලා තියෙනවා, යතුරු දාලා. හන්දියක් මැද්දට ගිහිල්ලා නවත්තලා දොර ඇරලා යතුරු දාලා තියන් බෑ. කාත් කවුරු නැති වෙලාවක රැට වගේ. මෙහා පැත්තට ඇරලා ඇස් දෙකක් තියාගෙන 10ට ගණන් කරන්නම. සද්ද එකේ ගණන් ගන්න එපා. තප්පර 10ක් ගිහලා අනිත් පැත්තට ඇරලා බලන්න. පාරේ ටයර් මාක්ස් ටික විතරක් තියෙන්නේ. වාහනේ තියෙන්නේ නැති වෙන්නේ. ඒ වාහනේ ඔබේ නම්. ඉතින් ඔබ සල්ලි දුන්නානේ. දැන් වාහනේ ඔබේ නේ. කොහොමද තවමසේ ගණන් ගන්නේ නැන්නේ? එන ඔබේද? නෑ පිටින් මේ ලෝකෙට වාහන පහල වුණේ නෑ ඔබට පදින්න. වාහන පහලනේ මොකටද? පදින්න. එලවන්න. කොහේරි තැනකට යන්න, තනින් තැනට යන්න. මිසක් ඔබට යන්න නෙමෙයි. නවතත් බලන්න මිනිස්සු බස් එකේ සීට් එකක් වෙන් කරගන්නව නේද මගේ කියලා. යාඳුරුනේ. ඒ මගේ සීට් එක එන්නේම නැහැ. අල්ලගන්න අල්ලගන්න බයික් එක කියලා තියෙනවා මගේ සීට් එක. මේ මං ඔතන සීට් මගේ සීට් එක. මං බස් එක වෙන් කරගත්තා තමයි සීට් එක. මං බෑග් එක තියලා ගියේ. බෑග් එක තිබා මේක ඔබ සීට් එක. හරි වැඩ කියන්නේ අපි මේ ගමේ පිටතනේ බස් එකකට දාන බස් එක දානවා ගමකට. ගමේ ඉන්න 150ක් විතර. දැන් මේ බස් එකේ අයිතිකාරයම මිනිස්සු හැරෙන්නේ සීට් 150ක් තියෙන බස් එකක් හොයාගන්න යනවා නේද ගමේ මිනිසුන්ට හේත මෙහෙ යන්න. ඇයි මේ සීට් එක 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 කරා ගිලුනේ? දැන් මිනිස්සු බස් එකක් දානවා ගමකට යාර ගණන් ගන්න ලංගනනය කරන ගමේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ ගානට සීට් හයි කරන්න යන බස් එකේ. නැවත එහෙම නැහැ. ඔබ වාඩිලා යන සීට් එකේ ඊළඟට ඔබ වැස්සට බස් තාමනුස්සෙක් වාඩි වෙනවා. දාබර හිතරනේ අවුල් වගේ. දාල් බාන ගර්මනුස්සෙ මගේ සීට් එකේ නවාඩිලා යන. ඔබ බස් එකෙන් බහින ගමන්. අර බාන නවන්සෙ මගේ සීට් එක වාඩිලා යන සී විතර. එහෙම හිතන. ඔබ ඒ වෙලාවට නම් අතහරිනවා. නැවත ඔබ ගිහිල්ලා අපි හිතමු මේ සීට් එකේ වාඩි වුණා. පොඩ්ඩකට ගිහිල්ලා බස් එක ඉස්සරහට ගිහිල්ලා තව කරේ මොකරේ ඔබට යamak යamak කියලා ආයෙ ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ කියලා ඔබ හිතාගෙන. අතෙත් මුකුත් නැහැ එතන තියලා යන්න. ඒ නිසා ඔබ හිතා ගන්නවා මේ සමහර එහා පැත්තේ මේ මම පොඩ්ඩ අතෙන්ද ගිහිල්ලා එන්න පොඩ සීට් එක සීට් එකේ බලා ගන්න. සීට් එක ඔබේ නම් දින කාටවත් කියනවද බලා ගන්න කියලා. මම කියන්නේ මේකයි මේවා අපි තේරුම් ගත්ත තියෙන ඔබට පුළුවන් පීඩාවක් නැතුව ජීවත් වෙන්න. නැත්නම් ඔය සීට් එක වෙන මනුස්සයෙක් කියලා වාඩි වෙන දැක්කම ඔබට තියෙන්නේ ඌරු ජුවල් නගින්නේ නැද්ද? ඔබට කියන්නේ ඔබට නෙමෙයි ඔබට නම් එහෙම වෙන්නේ නැහැ තේරුණා. ඔබ බලන් ඉන්නේ කාටද කොහෙලාගේ හරි මන් සතු දෙයක් දෙන්නේ කියලා. ඔබ ඔබමහා ශ්‍රේෂ්ඨ පිරිසක්. නමුත් මම මේ කියන්නේ තියෙන්නේ තේරුම් ගන්න මේ වගේ හිත ඔබට කලින් පහළුණා ඇතිනේ. දහමක් අහන්න කලින්. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු පින්නේ වැඩි හරියක් දෙනවා ඔහොමනේ. ආ පොලිමක් ගන්න. මේනේ පොලිමක් කියලා කියන්නේ තියෙන එකක්ද? අර පොලිම පැන්නොත් එහෙම පින්නේ මිනිස්සු මරා ගන්න නැද්ද? ඒ පොලිමේ එයාගේ තැන. මේ තමයි මගේ තැන පොලිමේ. පොලිමේ කොහෙද මගේ තැනක් තියෙන්නේ? ඉතින් එහෙනම් මේ දිනේ පොලිමේ මෙතන තමන්ගේ තැන නම් එහෙනම් ඔබ එතනින් ගියාට පස්සේ වෙන මනුස්සයෙක් එතෙන් එන්න බැරි වෙනවා. වෙන මනුස්සයෙක් එතෙන් එන්න පුළුවන් නිසා නේද පින්දේ නෝක පොලිමක් වුණේ. දැන් ඔබ ඉස්සරහින් මනුස්සයෙක් හිටන් ඉන්නවා. ඒ මනුස්සයා ඉස්සරහට යනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔබ එතනින් යනවා නේ. ඉතින් ඔබ එතෙන්ට යන්නේ කොහොමද? ඒ මනුස්සයා ඒ තැන වෙන මනුස්සයෙක් කියනවා. දැන් ඔබට යන්න බැරි වෙනවා. ඒක ඔබ ඉස්සරහට යන්නද පස්සට යන්නද? දැන් හිර වෙලා. එහෙම වෙන්න ඕනේ නේද හරිනම්? එහෙම වෙන්නේ නැහැ නේද ඒ වුණාට? එහෙනම් පොලිමේ ඔබේ තැනකෝ. හා ඒ තැන නෙමෙයි ඔබ තමාල්ලා කොහෙරි ටක් ගාලා අපි වැසිරීට යන්න ඕනේ. මනුස්සයෙක් කියන්නේ මේ පොඩ්ඩක් මෙතන බලාගන්න මම ටක් ගාලා ගිහින් එන්න. දේ මනුස්සය එතනට එනවා. දැන් මොකෝ වුනේ? ඒතර ඔබේ නම් ඒ තැන. ඔබ කොහොමද තව මනුස්සිට කිය මම මන් ටක් ගාලා ගිහින් එන්න පොඩ්ඩක් මෙතන අල්ලන් ඉන්න කියලා? එහෙනම් ඔබේද ඔබේ කියලා හිතන් ඉන්නවා. ඔබ හිතන් ඉන්න දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නෑ නේ පින්වදින එක මුලින්ම පිළිගන්න එපා. නේද? ඒක ඔබ ඉගෙන ගත්ත නේ පින්වදින ඉස්කෝල යන කාලේ. අර මුලින්ම පන්තියට ගිහිල්ලා 10 වසරේ 8 වසරේ 9 වසරේදී පන්ති කියලා දැක්ක ගෑන ළමෙක් අනේ යානම් මගේ විවාහ කරනවා කවදා හරි දවසක. ලස්සන ගෑන ළමෙක් කියලා හිතාගත්තා. පන්ති ඉවරලා වැළෙන අන කවුද කොල්ල කියලා මොන සයිකලෙන් බහලා ඒක දාගෙන යනවා බයිසිකල්. අයියෝ ඔබ එදා තේරුම් ගත්ත නේ පින්වදින මගේ කියලා දේවල් නැහැ කියලා. නව බලන්න බින්න නද පොලිමත් අල්ල ගන්නවා. පොලිමේ තනත් ඔබේ කරගෙන. තේර මිනිස්සු ගහමරා ගන්නවා. මිනිස්සු රණ්ඩු වෙනවා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, අර පොලිම්, මේ පොලිම් හැම පොලිකම බා මිනිස්සු රණ්ඩු වෙනවා. ඇයි? මේ මගේ තන. මගේ තන කියලා කිව්වරම කො ඔබට එදෙනින් චුට්ටක් එලීට යනවා. ඔබ තව කෙනෙක්ට කියනවා මේ පොඩ්ඩක් මෙතන අල්ලගෙන මන්ට අග්ගල ගිල්ලෙන්නම්. ඒතර දැන් ඒක යාගේ. ද ඔබේද? ආපහු එනකොට එයා ඔබට බාර දෙන්න ඕනේ නැහැ එතන. ඔබට බාර දෙන්න ඕන නම් පින්විතනේ එන්නේ මොකටද? ඉතින් ඒක ඔබේ නම් මොකටද ඔබට බාර දෙන්න තියෙන්නේ? එහෙනම් වෙන කාටවත් ඇවිල්ලා එතන හිට ගන්න බැරි වෙන්න ඕනේ. එහෙනම් රිසර්ව් කරන්න ඕනේ නැන්නේ. එහෙනම් ඔබේ නැත්නම් ඔබේ කියලා හිතන් ඉන්නවා. හිතන් ඉන්න දේවල් මේ ලෝකේ ඇත්තටම සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඔබට ඕන එකක් හිතා ගන්න පුළුවන්. ඔබට හිතා ගන්න බැරිද පින්විතනේ? මේ බල්ලෙක් කියලා. ඔබ හිතාගත්තර මේ බල්ලෙද? ඕන එකක් හිතා ගන්න පුළුවන්. ඔබ හිතා ගන්න ඔබ ගුරුල්ලෙක් කියලා. දැන් පැනලා බලන්න කන්දක් උඩ නැගලා. කරන්න එපා. නමුත් ඔබට තේරෙනවද පින්විතනේ මේක මේ හිතාගත් එකක් විතරයි මිසක් ඇත්තට තියෙන එකක් නෙමෙයි. ඉතින් Tamanṭa ඕන ඕනේ හිතාගෙන ඒකම තමයි ඇත්ත කියලා හිතාගත්ත මිසු කොයි දින්නේ? පිස්සන් කොටුවේ. නමුත් මේ ලෝකෙ ජීවත් වෙන බොහෝ දෙනෙක් තුන් මේ පිස්සන් කොටුවට ඔන්න මෙන්න ඉන්නේ. වැට මායි මුඩින් හිටගෙන. එහෙම තාප්පේ උඩ හිටන් ඉන්නේ. තා චුට්ටක් එහෙට මෙහෙට වුණා නම් බින්ද මේගොල්ලෝ ඇතුලේ. ඇතුලට වැටෙන්නේ ක්වොලිෆයි වෙනවා. ඇත්තට මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු බින්ද හරිනම් ඔය තාප්පෙන් ඇතුලේ තාප්පේ උඩයි අනෙක් කටේ හිටන් ඉන්නේ. තාප්පෙන් ඇතුලේ තාප්පෙන් එළිය නෙමෙයි. තාප්පෙන් ඇතුලේ ඉන්නවා පිස්සු ටිකක්. තාප්පේ උඩ උට හිටන් ඉන්නවා අනෙක් අය ටික. තාප්පෙන් එළිය ඉන්නවා නම් පින්විතනේ එහෙනම් ඉතින් මේ තථාගතයන් වහන්සේගේ දහම අවබෝධ කරගෙන සම්පූර්ණයෙන් පිස්සු හොඳ කරගත පිරිසක් විතරයි. අනික ඇයිනොන තාප්පේ ඇතුලේයි තාප්පේ උඩයි. ඇයි කොයි වෙලාවෙ හරි පැතර වැටෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝකේ වෙන් වෙච්ච දේවල් නෙමෙයි මේ තියෙන්නේ. වෙන් වුණා කියලා හිතන් ඉන්න දේවල්. ඕක තේරුම් ගන්න බැරි කම නිසා මිනිසු ආනන්ත අප්‍රමාණව පින්දුනේ පීඩාවන් පත් වෙනවා. ඔබට කවදා හරි දවසක පින්දුනේ චිත්ත පීඩාවක් හටගත්තා නම් කවරයෝ දාලා ගියා කියලා පීඩාවටපත් වුණා නම් ඔබ ඔබේ කියලා හිතන් හිටපු කෙනෙක් ඔබව දාලා ගියා දැන් එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ නම් කොහොමද යා වෙන මිනිස් එක්ක ඉන්නේ හිතලා බලන්න එහෙනම් කවදාකවත් ඔබේ උනේ නෑ නේද ඔබේ කියලා හිතන් හිටියා නේද ඉතින් හිතන් ඉන්නවා කියලා කියන්නේ එකක් වෙනද මේ ඇත්ත ලෝකේ තියෙන එක තව එකක් එහෙනම් ඔබ දැන් පටන් ගන්න. පටන් ගන්න ගෙදර තියෙන බඩුවල. ඊළඟට බලන්න ගෙදර ඉන්න මිනිස්සුන්ගේ. නෝනා මගේද? හැබැයි මේක අවබෝධය වෙනස විතරයි. දැන් ඔබ ගෙදර කතා කරන නෝනාට අපේ නෝනා කියලා නම් ඔබ එහෙමම කතා කරන්න. මේක ප්‍රශ්නයක් නැහැ. ආදින් බලගෙන කාගෙද දන්නේ නැහැ නෝනා. කියන්නේපා. මේ වියර්ඩ් වෙන්න ඕනේ නැති මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වුණා නම් හරි. සම්මුති ලෝකේ කවදාකවත් වෙනස් කරන්න යන්න එපා. පරමාර්ථය අවබෝධ කරගන්න සම්මුති තුල ජීවත් වෙන්න. කවදාකවත් ඔබ අවබෝධ කරගන්න දේ තුල සම්මුතිය කරගන්න එපා. පරමාර්ථය තියෙන්නේ අවබෝධ කරගන්න සම්මුතිය තියෙන ජීවත් වෙන්න. මම මේක මදින කට කැඩනකන් දැන් ඔබට කියලා තියෙනවා මොකද මට හරි බයයි තින්. මුදින ඔබ කවුරු හරි මේක වරදවා තේරුම් ගරෙන් ඊට පස්සේ පරමාර්ථ ධම්ම සම්මුතියක් කරගෙන ජීවත් වෙන උත්සාහ කරයි වද්දෝ කියලා. එහෙමනම් කරන්න යන්න එපා. ඒක මේ ආයයි කියන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රශ්න ඇති කරගෙන ඇවිල්ලා අපිට කියනවා මේ ඔබ වහන්සේලා දේශනා කරපු ධම්ම නිසා තමයි අපිට මෙහෙම වුනේ. ඉස්සර නම් අපි ශෝක එකට ජීවත් වුණා පවුල් පන්සල් වල. හොඳට පවුල් කාලේ ජීවත් වෙච්ච මිනිස්සු අපි. නමුත් ඔබ වහන්සේගේ බණහන පටන් අරන් තමයි අපිට මේ මහා විනාශයක් වෙලා තියෙන අද කිසිම සමගියක් නෑ අපේ පවුලේ. මෙච්චර කාලයක් මගේ මැනික කියලා කතා කරපු අපේ මහත්තයා දැම්මර කතා කරන්නේ කාගේද නෝනා කියලා. ඉතින් එහෙම තත්ත්වයන් උදා කරගන්න නැති වෙන තුන කටයුතු කරගත්තොත් ජීවිතේ නික හරි පහසුවේ හැමෝටම. ඉතින් තේරුම් ගන්න දෙන්නුතුනි ඔබේ නෝනෙක් නෙමෙයි ඔතන ඉන්නේ කියලා. දින ඉරස කෙමෙන් කෙමෙන් ඔබට එන්න පුළුවන් තමන් ගාවට මං කය ගාවට මේ ඔබටම කියලා තියාගන්න හම්බුද රූපයක් තියෙන. ඒක ඔබේමද කියලා ඔබට බලන්න පුළුවන්. රැංගේ තියෙන එක එක කෑලි තියෙන තින්නතනේ ඒකක් අරගෙන ඕනනම් තව මනුස්සයට හයි කරන්න පුළුවන්. ඊළඟට එතනින් පස්සේ මනුස්සයෙක් එකත් එක ජීවත් වෙන කිසිම ගාණක් නැතුව. එයා දන්නෙත් නෑ. ප්‍රතින එක එකව බද්ධ කරන්න පුළුවන්. හදවත් වකුගඩු. අනේ පේන හලුත් බද්ධ කරන්න පුළුවන් කිව්වොත් එක එක දේවල් බද්ධ කරන්න පුළුවන්. අස්ති පටක තොර ඒවා ඒ ශරීරයේ අයිතිකාරයාට නම් අයිති. එහෙම කෙනෙක් ඉන්නවා නම් එහෙනම් කවර කවදාකවත් ඔය කිසිම කැලලා පින්නේ වෙන ශරීරයක හේවත් වෙන අයිතිකාරයෙක්ට පාවිච්චි කරන්න බැරි වෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැත්තේ ඇයි? හදවතක් තියෙන පින්තුනි රුධිර සංසරණයට උදව් කරන්න මිසක් ඔබේවත් මගේවත් රුධිර සංසරණයට උදව් වෙන්නේ නෙමෙයි. එහෙනම් ඉන්නේ මේ ලෝකේ ඔක්කොම තියෙන ඔන්න ඔය වගේ දේවල්. වකුගඩුවක් තියෙන බින්නේ ලේ පිරිසුදු කරන්න මිසක් ඔබේ ලේ පිරිසුදු කරන්නවත් මගේ ලේ පිරිසුදු කරන්නවත් රටේ ජනාධිපතිතුමාගේ ලේ පිරිසුදු කරන්නවත් නෙමෙයි. ඔයවා තියෙන ලේ පිරිසුදු කරන්න. හැබැයි ඔබට හැඟෙනවා පින්තුනේ මේක අහවල් කෙනාගේ කියලා. අද මේ ලෝකේ ගොඩාක් දේවල්ට වටිනාකම හම්බෙලා තියෙන හේමයි. ඉතින් නිකන් හිතලා බලන්න මේ කඩේ ගිහලා සපද්දයක් ඔබට ගන්න පුළුවන් යම් ගානකට. මං දැන් නම් දන්නේ නැහැ කීයක් වෙනවද කියලා. යම් කීයක් හරි ඉඳන් කළා අපිට සපද්දයක් ගන්න පුළුවන්. හිතන්න ওই සපද්දු දෙක රටේ ලෝකේ කවුරු ප්‍රසිද්ධ මනුස්සයෙක් පාවිච්චි කරනවා. නරිච්ච මනුස්සයෙක් අපිට මයිකල් ජැක්සන්. ওই සපද්දු දෙක පාවිච්චි කරා කියලා. දැන් ඔබට පුළුවන් ඇයිද කියලා ඔබ හිතනවද? මේ කඩේ ගත ගන්න මේ සවස් දෙක ගන්න. දැන් අර කඩෙන් ගත්තේ බ්‍රෑන්ඩ් නියු. අලුත්ම අලුත්. දැන් ඔබට ගන්න වෙලා තියෙන්නේ පාවිච්චි කරපු සවස් දෙක. අවුරුදු 5ක් දැම්මා. දැන් අවුරුද්දක් දැම්ම කියමුකෝ. දැන් ඔබ නිකන් කල්පනා කරලා කියන්න බලන්න පින්වතුනි. ඔබ ඒ සවස් දෙක ගත්ත කඩේට ගිහිල්ලා ඒ જાතිම සවස් දෙකක් ගන්න අලුතෙන්ම ඒ වගේම ඔබට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි නැත්නම් වෙන්දේසි කරනවා මයිකල් ජැක්සන් පාවිච්චි කරපු සවස් දෙක. ඔය සවස් දෙකෙන් එකක් අලුත්ම එකක් අනෙක් එක අවුරුද්දක් පාවිච්චි කරලා තියෙනවා. ඔබ හිතන විදිහට පින්වතුනි ඔය සවස් ජෝඩු දෙකෙන් කෝකද වැඩිපුර ගණන්? මේ රුපියල් 10කින් 15කින් වගේද? ලක්ෂ නෙමෙයි කෝටි ගානකින් වැඩි. මොකද්ද? අර මයිකල් ජැක්සන් දාපු සපත් දෙක. ඇයි ඒ? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඇයි ඒ? දෙකම සපත්තු නෙමෙයිද? දෙකම හැදුවේ කකුල් වලට දාන්න නේද? ඒවත් ඇවිදින්න නේද? දාගෙන ඇවිදින්න. එකක්වත් හැදුවේ නැහැ නේද අහවල් කෙනාට කියලා? දැන් ඒ මයිකල් ජැක්සන් පින් අපි තුන් කඩේ ගිහිල්ලා ඒ සවස්තුව ගත්තේ කියලා ඒ ගන්න වෙලාවේ ඕක නැතුව වෙන එකක් තෝරගත්ත නම් එහෙම. දැන් ඒ සවස්තුව තමයි කෝටියක් වටින්නේ. නමුත් එතුමා තෝරගත්තේ ඒ සපත් දෙක නිසා ඒක වටිනවා කෝටියක්. එහෙනම් ඔය සපත්තුවේ කොහෙවත් ගහලා තිබ්බද මෙන්න ඕක කෝටියක් වටිනවා කියලා? නෑ. එහෙනම් ඇයි ඒක අද ওই ගානට වටින්නේ? ඔබට හිතෙන නිසා මේක අහවල් කෙනාගේ සපත් දෙක කියලා. ආන් ඒකයි පින්නේ මිනිස්සු කෝටියක් දීලා ওই සපත් දෙක ගන්න. හැබැයි දාන්න පුළුවන්? සමහර දාන්නත් බෑ. දාන නෙමෙයි නෝක අරන් යන්නේ. ගෙදර තියන් තම්බගෙන කන්නනේ. දාන්න පාවිච්චි කරන් යන්නේ නැහැ නෝක කෝටියක් දීලා. සමහරසේ දාපු සපත් දෙක. ඔළුවට තියන් ඉන්න අරන් යන්නේ. තමන්නේ මොකටද අරන් ගියා කියමුකෝ. නමුත් පින්නේ දැන් බලන්න ඒ සපත් දෙක සාපේක්ෂව අලුත්ම අලුත් සපත් දෙකක්. ඔය දෙකෙන් වැඩිපුර කාලයක් දාන්න පුළුවන් කෝකද? ඔබ අලුත් අද ගත්ත අලුත්ම සපත් දෙයක් ඒ જાති මේ ටයිප් එකේ මොඩල් එකෙන්. අර සපත් දෙක අවුරුද්දක් දාලා තියෙනවා. ඔය දෙකෙන් වැඩිපුර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකෙන්? අලුත් සපත් ජෝඩුව. හැබැයි වැඩිපුර ගණන් මොකද්ද? අර සපත්තු. ඇයි ඒ? අපි නම් තවත් කෙනෙක් ඉන්නවා. එයාත් අවුරුද්දක් දැම්මයි සපත්තු. නිකන් සාමාන්‍ය මිනිස්සෙක්. හරිද? මේ සපත් ජෝඩු තුනක් තියෙනවා. අලුත්ම එක මයිකල් ජැක්සන් දාපු සපත්තු අවුරුද්දක් සාමාන්‍ය මනුස්සෙක් දාපු සවස් ජෝඩු අවුරුද්දක් එකම ජාතියෙන් එකම කඩෙන් ගත්ත එකම දවස ගත්තේ එකම දවස වෙන්නේ නැහැ මොකද අර කලුත්ම ගත්ත එක දෙවෙනි දෙකයි තුනයි සපත් දෙක අලුතෙන්ම ගත්ත මේ එකම දවස ගත්තේ අවුරුද්දට කලින් ඔබ අද ඒකෙන් අලුත් ජෝඩුවක් ගත්තා දැන් මට කියන්නේ මේ තුනෙන් වැඩිපුරම ගණන් ඉඳන් අඩුවෙම ගණන් දක්වා පෙරගස්වන්න බලන්න මොකද වැඩිපුරම ගණන් එක ඔබ ගත්ත සපත්තු ජෝඩුව බ්‍රෑන්ඩ් නිව් එකක් නිසා ඒක තමයි වැඩිපුරම ගණන් එක නේ අනද ඒ කියන්නේ අවුරුද්දක් පරණ ජෝඩු දෙකෙන් එකක් තමයි වැඩිපුරම ගණන් ඒ දෙකෙන් කෝකද වැඩිපුරම ගණන් ඇත්තේ අර සාමාන්‍ය මනුස්සයෙක් දාපු එකද හැබැයි දෙකම එකක් නෙමෙයි අවුරුද්දක් පාවිච්චි කරපු එකම ජාති සපත්තු දෙකක් නෑ අපි තුමෝ ඒ සපත්තු දෙක අරන් ගිහිල්ලා දෙන්නුතනේ තීරයක් පිටිපස්සේ ওই දෙක මාරු කරනවා දැන් ඇවිල්ලා පෙන්නනවා ඔබට දැන් ඔබට කියනවා කෝටියක් වටින සපත්තු තෝරගන්න දැන් ඔබ හරි එක තෝරගනින්න තෝරන 10 20 10 30 දෙක කියලා ගණන් කරලා එකක් තෝරගනි නැවත ඔබට පුළුවන් වෙන්නේ කෝටියක් වටින එක තලු ගල්මින් හොයාගන්න එහෙනම් ඒ වටනක මේ කෝටි ඒ සපත්තුවේ තියනවාද නෑ හැබැයි ඔබට කිව්වොත් එහෙම මෙන්න මේක තමයි මයිකල් ජැක්සන් පාවිච්චි කරපු සපත්තු දෙක කියලා පින්වතුනි දැන් ඔබ කෝටියක් දෙන්න ලෑස්තිද නැද්ද ඔබ නෙමෙයි සාමාන්‍ය මිනිස්සු දැන් එකට කෝටියක් දෙන්න ලෑස්ති ඇයි ඒක අහවල් කෙනාගේ සපත්තුව කියලා සපත්තුවේ කොහෙ හරි තියනවද නැත්තම් ඔබට එහෙම හැඟෙනවද ඔබට එහෙම හිතෙනවද එහෙනම් මෙන්න ඒකේ තියෙන කොටසක් නෙමෙයි. එහෙනම් මේ තනි කර තියෙන ඔය කියන වටනාකම් වගේ දේවල් හැදිලාවිලා තියෙන්නේ මේ හිතට හැඟින හැඟීමක් තියෙනවා. අහවල් එක අහවල් කෙනාගේ කියලා. කෙනාල වෙනුවෙන් පහළ වෙච්ච කිසිම දෙයක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ යම් යම් කටයුතු අරබයක්. යම් යම් දේවල් උදෙසා පහළ වෙච්ච දේවල්. මිසක් කෙනාල වෙනුවෙන් පහළ වෙච්ච ඒවා මේ ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි අවිද්‍යා තෘෂ්ණා සාගත හිතට හිතනවා මේක අහවල් කෙනාගේ කියලා. දෙවොනෝ විදිහට ඔබ බලන්න හොඳට ගෙදර දොරේ තියෙන බඩමුට්ටු දිහා ඔයවෙන් මොනාද ඔබේ මොනාද ඔබේ දරුවන්ගේ මොනාද ඔබේ බිරිඳගේ හැබැයි සම්මුති මට්ටමේ නෙමෙයි මේ කතා කරන්නේ. මේ එතනින් එහාට ගිහිල්ලා ප්‍රඥාව අවදි කරවගෙන පින්නතනේ අහන්න ඕන ප්‍රශ්නයක් ඔය තියෙන. ප්‍රඥාව ඔෆ් කරගෙන බැලුවොත් ගෙදර දින බඩු ඔක්කොම කාට හරි ආйти. ඒ කිසිම ප්‍රශ්න නැහැ කියයි. මේක නෝනාගේ, මේක දරුවගේ, මේක බල්ලගේ, මේක ගෙදර වැඩ කරන ඉන්න මිනිස්සයාගේ, මේක මගේ ආදිවාසී. මේ කී ආපු පිරිස දාලා ගියපු එකක්. ඒක අපේ කාගේවත් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ ආපහු දෙන්න ඕනේ. ඔය විදියට. ඔය සම්මුති ලෝකයේ තියෙන කතාවක් ඔය කියන්නේ. හැබැයි දැන් තින්දුන ඔබ ප්‍රඥාව අවදි කරගෙන බලන්න. ඔය තිනේ කාගේද කියලා. කුඩයක් තියෙනවා. කාගේද? කුඩයක් තියෙන්නේ කාගේවත් නෙමෙයි කුඩයක් තියෙන්නේ මොකටද? අවුවට වැස්ස දිහිලාගෙන යනවා. අනේකටයි කුඩයක් තියෙන්නේ. කාටව ඉහිලාගෙන යන්නේ? එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි කවුරු ඉහිලුවත් ඉහිලෙන්නේ. ඕනෝ විදිහට බින්දු පටන් ගන්න දැන්. ඔය gedara තියෙන දේවල්. gedara තියෙන දේවල් දිහා බලමින් ඒවා පොඩ්ඩක් ගවේෂණය කරන්න, නිරීක්ෂණය කරන්න. කල්පනා කරන්න මේ ප්‍රශ්නේ අහන්න ඔබ ඔබේ මේ ගෙදර තියෙන දේවල් මොනවද මගේ කියලා ගෙදරවත් ඔබේද ගෙදර තියෙන දේවල් ගැන අපි කතා කරන්නේ ගෙදරවත් ඔබේද ඔබ හිමින් සැරේ එතනට එන්න බින්ද එකින් එක එන්න එකපාරට ඔක්කොම හිතාගන්න යන්න එපා එහෙම කරන එක තේරුම් ගන්නයි මොකද එතකොට ඔබ නිකන් කටපාඩමක් වගේ තමයි දරන් ඉන්නේ ඒක ඔබට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙන බින්ද ස්ටෙප් බයි ස්ටෙප් පියරෙන් පියර එකින් එක අරගෙන ඔය වගේ ටිකක් පුහුණු වෙද්දි. එතකොට ඔබට ඒකට ප්‍රත්‍යක්ෂ අවබෝධය ආවි. එහෙම නැතුව එකපාරට මේ හිතන්න ඕනේ ආ ඔය මේක තමයි ඇත්ත කතාව කි මේ ඔක්කොම මේ මගේ නෙමෙයි මේ ඔක්කොම කාගේවත් නෙමෙයි මේ ඔක්කොම මේ ලෝකෙ පහළ වෙච්ච දේවල් කියලා තින්නද ඊට පස්සේ ආයෙ ගිහලා කසාද බඳිනවා. නෝනාව මගේ කරගන්න. ඉතින් මගේ කරගන්න විදිහක් නැතිකොට පින්වතුනි මිනිස්සෙක් මොකටද මගේ කරගන්නේ මගේ කරගන්න විදිහක් නැති නිසා තමයි කොලේ එක ලියලා තියාගන්න ඕනේ පිටින් කවඩ් එකකට දාලා වැඩදිලා ඕක නැති වෙයි කියලා. මගේ නෙමෙයි නිසා. ඒවත් කාගේවත් නෙමෙයි නිසා. කාගුවත් කවුරුවත් උදෙසා මේ ලෝකෙ කිසිම දෙයක් පහළලා නැහැ. මේ ලෝකෙ දේවල් පහළ වෙලා තියෙන්නේ ඒ ඒ දේට අදාළ කාරණාව උදෙසා. එන ඔන්නෝ කියන කාරණාව හොඳට සිහිපත් කරන්න. හොඳට දවස් දෙකක් මේ ගැන හිතන්න. පින් ඔෆිස් එකට ගිහිල්ලා ඕන බලන්න වටේ පිටේ තියෙන දේවල් දැන් කෙනෙක් හිතාගෙන මේ මගේ කම්පියුටරේ වෙන කවුරුත් වාඩි වෙලා හරියන්නේ නැහැ මේ කම්පියුටර එක. කොහෙද කම්පියුටරේ තියෙන ඔබේ කම්පියුටරේ කියලා. වෙන කෙනෙක් කීබෝඩ් එකේ වෙන්නේ නැද්ද? ෆයිල් එක ඕපන් කරලා ඕපන් වෙන්නේ නැද්ද? අතර ගත්තොත් අතර අහුවෙන්නේ නැද්ද? අර එකේ ලිඩ් එක ඕපන් කරලා ඕපන් වෙන්නේ නැද්ද? එහෙනම් කොහමද ඔබේ කම්පියුටරේ? අයවට හිතනවද මේ මගේ කම්පියුටරේ කියලා? වෙන කවුරුත් පාවිච්චි කරන්න සමාන කැමතිත් නැතුව ඇති. පුටුවක් දීලා තියෙනවා. ඔබේ පුටුවේ වාඩි වෙනවා. ඔබේ තමයි මේ මගේ සීට් එක. මගේ සීට් එක. ඔබට කලින් කවුරුත් වාඩිලා නැද්ද පුටුවේ? එහෙනම් කොහොමද ඔබේ සීට් එක උනේ? ඔබට පස්සේ කවුරුත් වාඩි වෙන්නේ නැද්ද? එහෙනම් කොහොමද ඔබේ සීට් එක උනේ? මේ සීට් හදන්නේ ඔබට වාඩි වෙන. සීට් හදන්නේ මොකටද? වාඩි වෙන. ඔබ ඉන්න ඔෆිස් එකක් ඇති වෙන මේ කාමරේ. ඔෆිස් රූම් එක. ඒ කාගේ ඔෆිස් රූම් එකද? තනිකර වැරදි උත්තර නෙමෙයි දෙන්නේ. මේ මගේ ඔෆිස් රූම් එක. මේ තියෙන මගේ ඔෆිස් රූම් එක. ඔබේ ඔෆිස් රූම් එක නම් තියෙන නේ ඔබ ආයතනේ දාලා ගියාට පස්සේ ඊළඟට එන්න ඉන්න ඔෆිසර්ට හදන්න වෙනම රූම් එකක් හදන්න. ඔබ දාලා ඔබ ගියාට පස්සේ ඒක වහලා තියන්න වෙන්නේ එතනින් එහාට. මොහොර පාවිච්චි කරන්න බෑ. ඇයි? ඔබේ ඔෆිස් රූම් එකනේ. දැයක මොනවාටවත් පාවිච්චි කරන්න බෑ. එහෙනම් එම් එකක් නැතිව අපිට හොඳ ආකාරයෙන්ම පැහැදිලිව. ඉතින් ඔන්න ඔය කියන කාරණා අපි ඔබ තව හොඳට විමර්ශනය කරන්න. හොඳට හිතන්න. හිතනකොට ඔබට තේරෙන පටන් ගන්න. ඉතින් මේ බාහිර ලෝකයේ කිසිම දෙයක් නැහැ ඔබට වෙන් කරලා අඳුන ගන්න. අහවල් කෙනාගේ අහවල් පිරිසගේ ආදිවාසීන්. මේ ලෝකේ තියෙන හැම එකක්ම පින්විතනේ යම් කාරණාවක් උදෙසා මේ ලෝකෙට පහළ වුණා. යම් කටයුත්තක් උදෙසා මේ ලෝකෙට පහළ වුණා. අන්න ඒ ගැන කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලලා පුළුවන් තරම් පින්විතනේ මේ ලෝකේ තියෙන දේවල් ඔබේ කියලා වෙන් කරගන්න මානසිකත්වයෙන් ක්‍රමක්‍රමයෙන් නිදහස් වෙන උත්සාහ කරන්න. එතකොට මේ ලෝකේ තියෙන කිසිම දෙයක් පාවිච්චි කරලා පින් ඔබ දුකටපත් කරන බැරි තත්ත්වයක් දවසක එන්නේ. ඔබේ නොවන දෙයකට මොකක් වුණත් මොකෝ. ඒ කියන්නේ ඔබට හැකියාවක් තියෙනවා යුතුකමක් තියෙනවා පින් මේ විනාශ වෙන එක නවත්තන හදනවා කියන එක නෙමෙයි. නවත් ඔබට මානසික මාත්‍රයකවත් ඒ සම්බන්ධයෙන් පීඩාවක් නැති වෙනවා. ඒ මානසික පීඩාව හටගන්න පින් උතුනේ ඇත්තම හිතින් යමක් වෙන් කරගත්තාම අතින් පයින් වෙන් කරගත්තා නම් මම අපි කතා කරන මානසික පීඩාව. එන ඉදිරි කල්පනා කරලා කටයුතු කරගමු. අපි ලබන සතිය තවදුරටත් මේ මාතෘකාව ඔස්සේ කතා කරලා ඔබට තවත් හොඳට මේ කරුණු කාරණා අවබෝධ කරගන්න අපි උත්සාහයක් උනන්දුවක් ගමු. අවසාන වශයෙන් මතක් කරගන්න පින් මම කලින්ම කියපු කාරණාව ඔබට හිතුණාට අපි මේ දේශනා ටික ඔබට නිකම් මේ කරන්න කියලා. ඔබට අහන්න හම්බෙන්නේ නිකම් කියලා. මේකක් අපින් නිකම් නෙමෙයි. මේ හැම එකක් වෙනින්ම ඔබ වියදම් කරනවා. මේ දැන් වියදම් කරනවා. මේ මොහොතක් මොහොතක් ගන්න වියදම් කරනවා. ඊයේ වියදම් කරපේක රද කන්න හම්බෙන්නේ නැහැ. අද කන්න නම් අද වියදම් කරනවා. වියදම් කරන්න දුන්න හම්බ කරලා තියෙනවා. නැත්නම් ඔබ අමුමම හිගන්නේ බඩපත් වේ. කොයි පැත්තෙන්? තින් පැත්තෙන්. එහෙම තරි අපරාධයක්. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරලා අද දවසේ දේශනාව ඉතිකින් සමාර කරමු. හොඳයි. හොඳයි. එතන එහෙමනම් සිහිපත් කරගමු. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරවගෙන දාම්මනසිකාරීදල විදාකාරයේ පුණ්‍ය කටයුතු වලින් නිවිලා මෙනගා කියාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් මේ ශ්‍රී සම්බුදු සාසනය ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණන් පිරිසටත්. ඒ වගේම සම්බුදු ශාසනයේ සම්බුදු දේශනයේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගන්නා වූ සක්‍ර දෙවියන්ට මා ප්‍රධාන කොටගත් ඒ සිරුම දිව්‍යයක් ප්‍රක්මා දෙන තුරු කොටගත් ඒ සිරුම දෙවි දේවතාන් වහන්සේලාටත්, ඒ වගේම ආරාමයේ වැඩ වාසය කරන සිරුම සංඝයා වහන්සේලාටත් පුණ්‍ය බාර්ද සම්බන්ධව කටයුතු කරනවා මේ මහත්මාත්මින් සිවිදනාටත්, ඒ වගේම දායකකාරකාදීන් සිවිදනාටත්, ඒ වගේම පින්වතුනි සුජීවත සිටින මෞද්‍ය මාපියන් සහෝදර සහෝදරි ඥාති හිමි මිත්‍රාදීන් කොටගත් ඒ සිරු දිනාටත්, ඒ වගේම ඔබට සිව්පවසයෙන් අපපස්ථාන කරනවා යම්තා පිරිසක් හිටියා නම් අද ඉන්නවා නම් අනාගතයේ මතුවර පහළ වෙන නීමිතය නම් අහන් මේ සිදු දිනාටත්, ඒ වගේම රට සංවර්ධනය කරන රට පාලනය කරන රට ආරක්ෂාව උදෙසා දිවි හිමියන් අපකපේලා කටයුතු කරනවා සිදු දිනාටත්, ඒ වගේම ඔබේ නමින් ජන්මාන්තරගත නිවැදුණු මෞද මාපියන් සහෝදර සහෝදරි ඥාති හිමි මිත්‍රාදී පිරිසටත්, ඒ වගේම ඔබේ අතින් විවිධාකාරයෙන් හිංගි හිංසාවන්ට ලක්වුණු අවට සාධාරණයට පත් වුණු යම් පිරිසක් ඇතනම් ආන් ඒ සිල් දෙනාටත් වීදලා පැතිලවා හරින්න වීදී පැතිලි පිහිටීමෙන් එයර වැඩි වැඩි එන්නව රෝගාබාධ අතුලන්තරව යම්තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දූරින් බුත වෙත්වා, ඇස්වා කටවා හෝවා අවුල් දෙවසක සංකා අනිවින කොඩින් හේ බන්ධන යම්තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දූරින් බුත වෙත්වා, යක්ෂ පෙද පිසාච මලගෙල කුම්බාණ්ඩා දීකින් වැදුමියා දෝසාන්දකාර පාපාන්දකාර යම්තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දූරින් බුත වෙත්වා, අභව ස්ථානවල ඉපදලා ඉන්න ඒ අතමි දේව සම්දිරි සුභිජත් බවම ලබත්වා, සසර පුරාවට කරගත්වා යම් තාක් නැගන දුනත් නම් ඒ සියල්ලකම නිදහස් කරත්වා, දසකුසලෙන් මිදෙත්වා දසකුසලෙන් වඩත් අදසගුණය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුභිතර වෙත්වා සාදු කරදල තින් අනුමෝදන් කරන්න. හොඳයි පින්දුර හිමනම් අද උදෑසන පටන් මේ මොහොත දක්වා එකර කියාගත ආන්තත් මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බලමහිමෙන් මේ මිහිමන්න මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා, ඒ පහළවන් වූ අරිහතුන් වහන්සේලා අතරට ඔබ ඔබ සිළු දෙනාටම එකතුවන්ට වාසනාව ලැබිලා මේ මනසද්භාවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවිසන් සිටමින් වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙන පින් අනුමෝදන් කරන් ඔබ සිළු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. හොඳයි බින්දේ මම මහා සංඝරත්නම් සිළු දෙනාටම මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා සිළු දෙනා මංගලනා කරනවා. රාග ගින්නෙන් මිදෙත්වා, ද්වේෂ ගින්නෙන් මිදෙත්වා, මෝහ ගින්නෙන් මිදෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. රාග ගිනි වේවා, වේශගිනි නිවේවා, මෝහගිනි නිවේවා, නිවන් සත ලැබේවා, නිවන් සත ලැබේවා, නිවන් සත ලැබේවා. තුන්රුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සාදු සාදු සාදු. අදත් මෙතුණා අදවස දේශන අපේතකින් ආසන් කරමු. ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි.